හොඳයි පින්වතුනි, කවුරුත් සාධුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ පරියාප්ති ශාසනයේ පරියාප්ති ධර්මය, එහෙම නැත්නම් මේ මාර්ගචර්යාව පිළිවෙතක් හැටියට අනුගමනය කළ යුතු දහම් දේශනා තමයි පරියාප්ති ශාසනය හැටියට දේශනා කරලා තියෙන්නේ. මේ පරියාප්ති ශාසනයේ ඉතාමත්ම වැදගත් ප්‍රායෝගික උත් එක්තරා ධර්මදේශනාවක් තියෙනවා. මේක තමයි සබ්බ ආශව සංවර පරියාය. මේක පස්සේ කාලෙක සබ්බාශව සූත්‍රයේ හැටියට දේශනා කළත් මේක බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ සබ්බ ආශව සංවර පරියාය. මේ පුද්ගලයෙකුගේ හිතේ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට කටයුතු කරනකොට ආශය උපදිනවා. අනුසය හැටියට උපදින්නේ අනුසය. ගොඩ වෙන්නේ, ඇතුළත් වෙන්නේ, ගොඩ ගැහෙන්නේ, ගති හැටියට තැන්පත් වෙන්නේ ආශය. ඒ නිසා මේ ආශය අනුසයේ ඥානය තේරුම් ගන්න නම් මේ සබ්බ ආශව සංවර පරියාය සූත්‍රයේ තියෙන පිළිවෙත, අනුපූරක අනුපුබ්බංගම පිළිවෙත පිළිබඳව තේරුම් ගත යුතුයි. ඒ නිසා බුදුහාමුදුරුව මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයත් පරියාප්ති ශාසනය පාත්‍රාගෙන යෑමට උපකාරක ලෙසයි බුදුහාමුදුරුවම කල්පනා කරලයි මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා කවුරු මේක හොඳට පැයක් පැයක එකයි කාලක් පමණ කාලයක් තුළ මේ දේශනාවට මේක තියෙන පිළිවෙත තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. බුදුහාමුදුරුව අර පරියාප්ති ශාසනය දේශනා කරපු සියලු සූත්‍රවල වගේම මෙතෙන්දි දේශනා කරනවා භික්කවෝ තිබදන්තේ තිතේ භික්කු භගවතු පච්චස්සෝසුම් භගවාට දෝච සබ්බාසව සංවර පරියායම්බෝ භික්කවේ දෙසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති. මේක මේ කියන දේ හොඳට අහගන්න, ශ්‍රවණය කරන්න. තං සුනාත, මේක සාදුකම් හිත පිරිසිදු වෙන්නට මේක මෙනෙහි කරන්නට පුළුවන් ආකාරයට ධාරණය කරගන්න. ඒ වගේම මේක භාවිතයට ගන්න ඕන. එතකොට මේ ධර්මය අහලා හොඳට දැනගන්න ඕන. ඒ අහපු දේ භාවිතයට ගන්න පුළුවන් වන විදියට සුත්තර වෙන්න ඕන. ඒ වගේම භාවිතා කරන්න ඕන. බුදුහාමුදුරුව හැම සූත්‍රයකම මේ පරිහාප්ති ශාසනයට අදාළ වූ සෑම සූත්‍රයකම ආරම්භය ආරම්භ කළේ තං සුනාට සාදුකං මනසිකරුවට බාසිස්සාමීති. අද මේවා මේ තුන්වැනි කොටස බාසිස්සාමීති ඇත්ති නෑ. බුද්ධාගමේ ඒ බාසිස්සාමීති කොටස ඇත්තෙම නෑ. භාවිතයට ගන්නා ක්‍රමයක් දන්නේ නෑ. ඉතින් ඒක නිසා මේක අපි බෞද්ධයන් හැටියට නිවන් අවබෝධ කරගන්නට උත්සාහ කරන අය හැටියට කටයුතු කරනවා නම් අහලා දැනගන්නත් ඕන. ඒක ඊට වඩා ගැඹුරෙන් තේරුම් අරගෙන භාවිතයට ගන්න ඕන. මේක භාවිතා නොකළොත් නිවන් මඟ පිළිවෙත ප්‍රතිපත්තිය පූර්ණය වෙන්නේ නැහැ. වැරදි දෙයක් භාවිතා කළොත් ඒකෙන් පූර්ණය වෙන්නෙත් නැහැ. හරිදේ අහලා දැනගෙන හරිදේ නිවැරදි ආකාරයට දැනගෙන භාවිතයට ගන්න ඕන. භාවිතයට නොගන්නවා නම් ඒක පිළිවෙත පුරන ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය පූර්ණය කරගන්න බෑ. එනිසා අර සුනාත ධාරීත චරාත ධම්මෝ කියන එක කොතැනටත් අදාළයි. ඒ අනුව බුදුහාමුදුරුවෝ මේ සබ්බ ආශව සංවර පරියාය සූත්‍රයත් භික්ඛූන් අමතා සිව්වනක් පිරිස අමතා මහණ මෙහෙණ උපාසක උපාසිකා සිව්වනක් පිරිස අමතා මේ සබ්බ ආශව සංවර පරියාය සූත්‍රය දේශනා කළා. බුදුහාමුදුරුවෝ මතු කරනවා මුලින්ම කාරණා කිහිපයක්. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආශවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. දහම් යම් දහම් දැනුමක් නැති ඒ දහම් දැනුම තුලින් ලබාගත් දැක්මක් නැති පසක්කොට දහම් දැක දහම් මාර්ගය දැක නොගත් කෙනෙකුට ආශව කය කළ නොහැකිය. ආශව මේ බැමි තුන කපා දැමිය නොහැක. එනිසා නො අජානතෝ නො අපස්සතෝ. යම් අපි දැන් හොඳට තේරුම් ගන්න ඕන ජානතෝ කියන්නේ මේ අහලා දැනගන්න එක. දැන් මේ පින්වතුන් මේ ධර්ම දේශනාව අහලා ජානතෝ කියන දැනුමයි ලබාගන්නේ. හැබැයි පස්සතෝ කියන දැක්ම පසක්කොට දැකගන්න පුළුවන් වෙන්නේ භාවිතයට ගත්තහම. ඒ කියන්නේ තමා තුලින් තමා විසින් තමන් භාවිතයට ගන්නකොට මේ කියන දේ අර පසක්කොට අත් දැක ගන්න අත් විඳ ගන්න පුළුවන්. ඒ නිසා මේ දහම් දැනුම පමණක් නිවන් දැකීමට උපකාර වෙන්නේ නැහැ. හැබැයි දහම් දැනුම නැතුව දැක්මක් ලබා ගන්නත් බෑ. ඒ නිසා මේ දැනුම ලබාගෙන මේ දැනුම තුලින්ම පසක්කොට දැක ගන්න ඕන. පසක්කොට දැක ගන්නවා කියන එක තමයි පස්සතු. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. එනිසා හේතුඵල ධම පටිච්ච සමුප්පාද ධර්මය පසක්කොට දැකගත් කෙනෙකුටයි ධර්මය දකින්න පුළුවන් වෙන්නේ. ඒ ධර්මය දැක ගන්න කෙනෙකුටයි සෝ මං පස්සති වෙන්නේ. මං පස්සති කිව්වේ මේ නිවන් මඟ බව උදුරා දමන බුද්ධත්වයට පත්වෙන මඟ පසක්කොට දැක ගන්න පුළුවන් වෙන්නේ ධර්මය දැක්කොත් විතරයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති සෝ මම් පස්සති කිව්වේ මේ බුද්ධ වෙන්න බව උදුරා දමන්නට උපකාර වන නිවැරදි යා යුතු මග අනුගමනය කළ යුතු මග දකිනවා කියන එකයි. එනිසා බුදුන් දකින්න පුළුවන් වෙන්නේ ධර්මය දැක්කොත්. ධර්මය නොදැන නොදැක බුදුන් දකින්න බෑ. බුදුන් දකිනවා කියන්නේ බව උදුරා දමන රාග බව ද්වේෂ බව මෝහ බව තමන්ගේ හිතේ උපදින උදුරා දමන ක්‍රමය පාර පිළිවෙත මග දකින එකයි බුදුන් දකිනවා කියන්නේ. ඉතින් ඒක නිසා ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදා. ආසව කය කිරීම තමා බව උදුරා දැමීම. නො අජානතෝ නො අපස්සතෝ. බුදුහාමුදුරුව මේ පාඨය කියලා ඊට පස්සේ කිංච භික්කවේ ජානතෝ කිංච භික්කවේ පස්සතෝ. කිංච කියන්නේ කොහොමද මේක මොනවද මේකෙන් දැනගත යුත්තේ කොහොමද මේ දැනුමෙන් ආසව කය කරගත යුත්තේ. යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. එතකොට මේ දහම් දැනුමක් ලබාගෙන සියලු මනුස්සයෝ තේරුම් ගන්න ඕන තමන් ජීවත් වෙලා ඉන්න හැම මොහොතකම කරන කියන හිතන සියලු දේ කරන්නේ කියන්නේ හිතන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරය. එතකොට දහම් දැනුමක් නැති දහම් දැක්මක් නැති පසක්කොට දැක නොගත් කෙනෙකුට යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන දෙක තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ පුද්ගලයා කටයුතු කරන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් වෙන්නත් පුළුවන් යම් යම් වෙලාවක යෝනිසෝ මනසිකාරයෙන් වෙන්නත් පුළුවන්. නමුත් ඒ දෙක නිවැරදිව පසක් කොට දැකගෙන දැනගෙන තේරුම් අරගෙන තමන් කරන දේ කියන දේ හිතන දේ යෝනිසෝ මනසිකාරයෙන් කරනවද අයෝනිසෝ මනසිකාරයෙන් කරනවද කියන දෙපැත්ත ද්වතාවය තේරුම් ගන්න බැරි පුද්ගලයා පෘථග්ජන පුද්ගලයා. නමුත් යම් කිසි කෙනෙකුට මේ දහම දැනගත්තට පස්සේ හේතුඵල දහමට බාගලපා බලා ණය විනයට සසඳා බලා යෝනිසෝච මනසිකාරං විදියට ක්‍රියා කරන්නටත් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම වැරදි බව දැකගන්නටත් දැනගන්නටත් පුළුවන් වෙනවා. ඒ අනුව මේ දහම් දැනුම දහම් දැක්ම ඕන වෙන්නේ මෙන්න මේ යෝනිසෝච මනසිකාරං විදියට කටයුතු කරන්න. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම නවත්තන්න. යම් කිසි කෙනෙක් ඊළඟට කියනවා අයෝනිසෝ භික්කවේ මනසිකරෝතු. යම් කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකර අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් අනුප්පන්නාචේව ආසවා උප්පජ්ජති. නූපන් ආසව අනුසය හැටියට අලුතෙන් උපදිනවා. ඒක තමන් දන්නේ. තමන් දන්නේ අනුසය උපදින බව. තමන් දන්නේ ආසය උපදින බව අර අයෝනිසෝච මනසිකාර. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා දන්නේ නැහැ අනුසය උපදින බව. ආසය උපදින බව. ඒ අනුව ඒ අයෝනිසෝච මනසිකාරං පුද්ගලයා අර කාමාසව භවාසව ditthාසව අවිද්‍යාසව හතරම උපද්දවා ගන්නවා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන නිසා ඒ පුද්ගලයා දන්නේ නිනව්වක් නැහැ. ඒ පුද්ගලයාට අදහසක් නැහැ මම මේ කරන කියන හිතන දේ නිසා මට උරුම වන ඵල විපාකය යහපත්ද අයහපත්ද නිවනට උපකාර වෙනවද නිවනට බාධාවක් වෙනවද. පැවැත්මට හේතු වෙනවද පැවැත්ම නවත්තන්න පුළුවන්. ඒ මොකවත්ම නොදන්නා පුද්ගලයා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා. යම් කිසි කෙනෙක් යෝනිසෝච භික්කවේ මනසිකරෝතු අනුප්පන්නාවචේවා ආසවන්න උප්පජ්ජන්. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් අන්න ඒ පුද්ගලයාට පුළුවන් අර අනුසය නොඋපදවා නූපන් ආසව අලුතෙන් උපදවන්නේ නැතුව කටයුතු කරන්න. ඒ වගේම ඒ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා අලුතෙන් අනුසය නොඋපදවනවා වගේම උපන් අනුසය ආසවා පහියන් දෙකම සිද්ධ වෙනවා. එතකොට අර සමුදය ධම්මාවා වය ධම්මා, ඒක තමයි අර අතීතයේ උපන් ආසව වැය වෙලා ප්‍රහාණය වෙලා දවස් 7කින් ගෙවිලා යනවා. නමුත් අර අලුතෙන් ආසව උපදීම නවත්තනකොට අර අතීතයේ එකතු කරගත් ආසව ප්‍රහාණය වෙනකොට මේ ආසව න අනුසේති වෙනවා. එහෙම නැත්නම් ආසව නිසා සකස් වන ආයතනික රටාව සකස් වෙන්නේ නැහැ. මේ කරුණු හතර බුදුහාමුදුරුවෝ මෙතෙන්දී ප්‍රකාශ කළා. මේ පළවෙනි ඡේදයේ තියෙන්නේ ඥානතෝ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අඥානතෝ නෝ අපස්සතෝ න ආසවං කයං වදා. ඒ වගේම යෝනිසෝ මනසිකාර්ය අයෝනිසෝ මනසිකාර්ය, ඒ වගේම ධම්මානුධම්ම පටිපදාව. ධම්මානුධම්ම පටිපදාව තමයි අර යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමත් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකිරීමත්. දැන් මේ පළවෙනි ඡේදයේ මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙන මේ කාරුණු හතර තවත් අපි දන්නා බොහොම ගැඹුරු දෙයක් මේ වෙන වචනවලින් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. මේ කරුණු හතර තමයි සෝතාපට්ටි අංග හතර තමයි මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ මේ පළවෙනි ඡේදයේ කියලා තියෙන්නේ වෙන වචනවලින් පදවලින් සෝතාපට්ටි අංග හතර. සෝතාපට්ටි අංග හතර තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සිරිසත් ධර්ම ශ්‍රවණය. ඒක තමයි ඥානතෝ පස්සතෝ. තුන්වෙනි එක තමයි යෝනිසෝ මනසිකාරය. හතරවෙනි එක තමයි ධම්මානුධම්ම පටිපදා. එතකොට මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ සෝතාපට්ටි අංග හතර පූර්ණය කර ගැනීමයි මේ වෙන වචන වලින් වෙන පද වලින් කියලා පැහැදිලි කරලා පිරිසිදුව දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා සෝතාපට්ටි අංග හතරෙන් පටන් ගත්තේ සබ්බාසව සංවර පරියාය සූත්‍රය. මේ කරුණු හතර බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා මේ දහම් දැනුම සහ දැක්ම පිළිබඳවත් යෝනිසෝ මනසිකාරය පිළිබඳවත් ධම්මානුධම්ම පටිපදාව පිළිබඳවත් මේක විග්‍රහ කරපු බුදුහාමුදුරුවෝ ඊළඟට දැන් මේ අනුපූරක අනුපුබ්බංගම අනුක්‍රමික නිවන් මඟ යමෙක් අනුගමනය කරනවා නම් ඔහු මේ ආසව ප්‍රහාණය කළ යුතු අනුපිළිවෙලක් තියෙනවා. මේකට ක්‍රමානුකූල අනුපිළිවෙලක් තියෙනවා. මේ අනුපිළිවෙල යමෙක් වෙනස් කරගත්තොත් ඒ පුද්ගලයාට කන පිට ගහනවා මිසක් නිවනට මාර්ගය විවෘත වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරනවා දෙවෙනි කේදේ අත්තිභික්කවේ ආසනා දස් ආසවා දස්සනා පහතම්බා. මේක හැම සූත්‍රයකම දසනේන සම්පන්නෝ දසනියානං සංවේජනියානං දසනේන පහතම්බා. මේ වගේ කරණීය මෙත්ත සූත්‍රයේත් රතන සූත්‍රයේත් මහා පරිනිබ්බාන සූත්‍රයේත් මේ සියලු සූත්‍රවල පළවෙනි පියවර හැටියට විග්‍රහ කරලා තියෙන්නේ ආසවා දසනේන පහතම්බා. ආසවා දසනේන පහතම්බා ළඟටයි ආසවා සංවරා පහතම්බා. ඊළඟටයි ආසවා පටිසේවනා පහතම්බා. ඊළඟටයි ආසවා අදිවාසනා පහතම්බා. ඊළඟටයි ආසවා පරිවජ්ජනා පහතම්බා. ඊළඟටයි ආසවා විනෝදනා පහතම්බා. අවසානයටයි ආසවා භාවනා පහතම්බා. එතකොට මේ බුද්ධ වචනය, බුද්ධ වචනේ භාවනා පහතම්බා, භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආසව ප්‍රහාණය කළ යුත්තේ කළ හැක්කේ අවසානයටයි. ඒ නිසා මේ නිවන් මඟ නිවැරදිව අනුගමනය කරන කෙනෙක් නම් භාවනාව, එහෙමනම් භාවනාවෙන් උත් ආසව කොටස ප්‍රහාණය කරන්න තියෙනවා. හැබැයි ඒක එක අංක එක නෙමේ, අවසාන අංකය. නමුත් අද මේ සම්මත සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථාන සියල්ලේ ආසවා දසනා පහතබ්බා නැතුව ආසවා භාවනේ පහතබ්බා වලින් ආරම්භ කරන්න උත්සාහ කරනවා. වැඩේ හරියන්නේ කණපිට ගහගෙන තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ දැක්ම දෘෂ්ටිය ආකල්පය පිරිසිදු කර නොගෙන භාවනාව කරලා වැඩක් නැහැ. අපි මේ බුද්ධ ශාසනය තුල දන්නා සියලුම දෙනා දසනේන පහතබ්බා කියන සෝතාපන්න ඵලයට පත් වෙලා තියෙන්නේ, සෝතාපට්ටි මාර්ගයට පත් වෙලා තියෙන්නේ මේ බණ අහලමයි. බණ කිව්වේ භව නසන. භාවනා බණ කියලා එකක් නැහැ, බණ භාවනා කියලයි තියෙන්නේ බුද්ධ දේශනා. අද බුද්ධ ආගමේ භාවනා මධ්‍යස්ථානවල භාවනා විතරයි බණ නැහැ. බණ නැතුව භාවනා කරලා නිවැරදි මඟ විවෘත කරගන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. භව නසන ක්‍රමය, රාග භව, ද්වේෂ භව, මෝහ භව නසන ක්‍රමයක්, පිළිවෙතක්, ප්‍රතිපදාවක් අනුගමනය කරන්න බුදුහාමුදුරුව දේශනා කරන්න තියෙනවා. මේ ක්‍රමය, මේ පිළිවෙත, මේ පාර, මේ මාර්ගය නොදැන, නොආසා, අත්විඳ නොගෙන, අත්දැක නොගෙන භාවනා කිරීමෙන් ලැබෙන්නේ අනාර්ය ධ්‍යාන, අරූපී ධ්‍යාන. හැබැයි බණ නැතුවත් භාවනා කරොත් ධ්‍යාන ලැබෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ, එහෙම ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ අනාර්ය ධ්‍යාන සහ අරූපී අනාර්ය ධ්‍යාන. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ බණ අහලා, භවනසන ක්‍රමය අහලා, තමන්ගේ අර මෙතෙක්කල් මේ පැවැත්ම පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව, ජීවත්වීම පිළිබඳව තිබුණු වැරදි ආකල්පය, වැරදි දෘෂ්ටිය, වැරදි දැක්ම, මේ පංචස්කන්ධය සාරයි කියන දැක්ම තමයි සියලු පෘථග්ජන පුද්ගලයන් තුළ, සියලු බෝසත්වරුන් තුළත් තියෙන්නේ සංසාර දෘෂ්ටිය. මේ පංචස්කන්ධය සාරයි හොඳයි ප්‍රියයි මනාපයි පුළුවන් තරම් එකතු කරලා උපාදානය කරගත්ත තරමටයි සතුටු වෙන්නේ පෘථග්ජන පුද්ගලයා. ඒකයි සංසාර දෘෂ්ටිය. මේ සංසාර දෘෂ්ටියේ තමයි දෘෂ්ටියට හේතුව තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනේ එකතුවයි සංසාර දෘෂ්ටිය. මේ සංසාර දෘෂ්ටියෙන් මිදී නිදහස් වෙලා මේ පංචස්කන්ධය නිස්සාර බව සාරවත් නොවන බව මේකේ හරයක් අර්ථයක් නැති බව අපේ කැමැත්තට අනුව ඉච්ඡට අනුව අපේ අවශ්‍යතාවයන් පූර්ණය කරගන්නට මිසක ඉන් එහා උපාදානය කරගෙන අපේ වසඟයේ අපේ සන්තකයේ අපේ අයිතියේ පවත්ව ගන්න නවත්ව ගන්න පුළුවන් දෙයක් නොවන බව යථාපරිදි දැක ගැනීමයි අර දස්වනේන පහතම්බා. එහෙමනම් අපි පළමු කොටම මේ පවතින විශේෂයෙන්ම මේ පංචස් කණ්ඩය පිළිබඳව ජීවත් වීම පිළිබඳව පැවැත්මක් පවත්වාගෙන යෑම පිළිබඳව සියලු පෘථග්ජන පුද්ගලයෝ තුල පවතින්නේ සංසාර දෘෂ්ටිය. මේ සංසාර දෘෂ්ටියේ ඇති නිස්සාරත්වය, අසාරත්වය, අනාථභාවය, විපරිණාම ධම්මය යමෙක් යථාපරිදි තේරුම් ගත්තොත් අන්න ඒ පුද්ගලයා දසනේන පහතම්බා තමන්ගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය පිරිසිදු කරගෙන ඒ වැරදි දෘෂ්ටිවලින් මිදී නිදහස් වීමයි ආසවා දසනා පහතම්. වැරදි දැක්මට දෘෂ්ටියට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ ආසව දිට්ටි ආසව. දිට්ටි ආසව ප්‍රහාණය කිරීමයි පළවෙනි පියවර. එනිසා මේක තේරුම් ගන්න ඕන මේ දිට්ටි ආසව ඉවත් නොකර දසනේන පහතබ්බා වෙන්න බෑ. සිල් ගන්න පුළුවන් හැබැයි සංවර පහතබ්බා වෙන්නේ නැහැ. එතකොට තමයි සීලබ්බත පරාමාසයට වැටෙන්නේ. නමුත් අර දැක්ම දෘෂ්ටිය පිරිසිදු වූ කෙනෙක් දසනේන පහතබ්බා තේරුම් ගත්ත කෙනෙක් සීල ගත්තොත් ඒ පුද්ගල සංවර සීලේ සංවරට්ඨේන සීලං. අනික් පුද්ගලෙක් යං සමාදානං තං වතං සීලබ්බත පරාමාසයටයි අහුවෙන්නේ. එනිසා පළවෙනි පියවර ආසවා දසනා පහතබ්බා මිසක ආසවා සංවර පහතබ්බා හෝ ආසවා භාවනා පහතබ්බා නොවේ. එනිසා භාවනා කරන්න නම් බණ අහන්න ඕන. භව නසන ක්‍රමය නිවැරදිව තේරුම් ගන්න ඕන. බහ අහලා සිල් සමාදන් වුණ පරියට මගඵල ලබන්න ඥායස්සාධිගමාය වෙන්න බෑ. භාවනාවෙන් යන්නේ වැරදි පැත්තකට. අනාර්ය අරූපී ඥාන ලැබෙනවා. එනිසා බණ ඇහුව කෙනෙක් නිවැරදි පාරමාර්ගය හොයාගත්ත කෙනෙක් අර ආරම්භ කරන්නේ පටන් ගන්නෙ ආසවා දසනා පහතබ්බා මිසක් ආසවා භාවනා පහතබ්බා වලින් නෙවෙයි. මේක විශේෂයෙන්ම මේක මේ අනුපූරක අනුපුබ්බංගම අනුක්‍රමික පිළිවෙත. යම් කෙනෙක් මේ පිළිවෙත කනපිට ගහගෙන මාරු කරගෙන වෙනස් කරගෙන කරනවා නම් එතනදී නිවනයි වැහෙන්නේ. ඒ කරන පුද්ගලයන්ගෙත් කරවන පුද්ගලයන්ගෙත් නිවන නිවන් මාර්ගයේ පාර වැහෙනවා. එනිසා බණ නැතුව භාවනා කරලා නිවන් ලබන්න බෑ. හැබැයි ධ්‍යාන ලබන්න අභිඥා ලබන්න ඉදි ප්‍රාතිහාර්ය පාන්න මේ වගේ දේවල් චේතෝ විමුක්තිය ලබන්න අදි මානසික ශක්තියක් ලබන්න කුණ්ඩලිනී ශක්තියක් ලබන්න ඒ වගේ ලෝකෙට මැජික් පෙන්වන දේවල් කරන්න පුළුවන් වෙනවා ඉදි ප්‍රාතිහාර්ය ආදේශනා ප්‍රාතිහාර්ය වගේ දේවල් කරන්න පුළුවන් හැබැයි කිසිසේත්ම මගපල ලබන්න නම් අනිවාර්යයෙන්ම ආසවා දසනා පහට බාවලින් ආරම්භ කළ යුතුයි. මේක අනුපූරක පිළිවෙල. මේක කවුරු හෝ වෙනස් කරගත්තොත් කනපිට ගහගත්තොත් වැහෙන්නේ නිවන වැහෙන්නේ මාර්ගය. අද මේ හෙළබිමේ ලංකාවේ විතරක් නෙමේ ඔය ලෝකේ තායිලන්තේ බුරුමේ ඔස්ට්‍රේලියාවේ මේ වගේ රටවල් වල සියලු භාවනා මධ්‍යස්ථාන ගෝයෙන්ක භාවනා මධ්‍යස්ථාන සියලු තැන්වල බණ නැතුව පාරමාර්ගයේ පිළිවෙත කියා දෙන්නේ නැතුව භාවනාව පටන් ගන්නවා. ඒකෙන් නිවන වැහෙනවා. එතනින්ම වැහෙනවා. මේකත් හොඳට තේරුම් ගන්න ඕනේ බුද්ධ දේශනාව බණ භාවනා මිසක් භාවනා බණක් නෙමෙයි. ඒ නිසා දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ මේ ආසවා දස්සනා පහටබ්බා ආසවා සංවරා පහටබ්බා ආසවා පටිසේවනා පහටබ්බා ආසවා අදිවාසනා පහටබ්බා ආසවා පරියෝජනා පහටබ්බා ආසවා විනෝදනා පහටබ්බා ආසවා භාවනී පහටබ්බා මේ හත ක්‍රමානුකූලව එකින් එක එකින් එක අනුපූරකව විග්‍රහ කරනවා. මේකේ මේ ආසවා දස්සනා පහටබ්බා කියන විග්‍රහයට මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ හරි අඩකටත් වැඩිය කොටසක් වෙන් කරලා තියෙනවා. පළවෙනි එක එකෙන්ම තේරෙනවා මේක තියෙන වැදගත්කම්. ඒ නිසා ආසවා දස්සනා පහටබ්බා තමා ඊළඟට මේ සූත්‍රයේ දිගටම විග්‍රහ කරලා තියෙන්නේ. අර ආසවා සංවරා පහටබ්බා අදිවාසනා විනෝදනා පරිවර්ජනා මේ වගේ භාවනා පහටබ්බා වලට පේලි හතරයි නැත්නම් පහයි මේ ලිඛිතව පිටු ගණනාවක් වෙන් කරලා තියෙන්නේ. පළවෙනි වැදගත්ම අවශ්‍යම ආසවා දස්සනා පහටබ්බා දැක්ම දෘෂ්ටිය ආකල්පය මේ පැවැත්ම පිළිබඳව මේ පංචස්කන්ධ උපාදානය මේ ජීවත් වීම පිළිබඳව යථා භූත ඥාන දර්ශනයක් ලබා ගන්න ඕන කලින් දැන් බුදුහාමුදුරුවෝ කියනවා ඉද භික්කවේ සුතවා අසුතවා පෝතුඥනිකෝ පෝතුඥනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ ඒ අනුව සප්පුරිස ධම්මේ අවිනීතෝ ඒ අනුව මනසීකරණීයේ ධම්මේ නප්පජානාති අමනසීකරණීයේ ධම්මේ නප්පජානාති. මේක හොඳට තේරුම් ගන්න ඕන. යම් කෙනෙක් අරිය දහම් නොඇසූ කෙනෙක් නම් අරිය දහම් අසා දහම් ඇස පහදා නොගත් කෙනෙක් නම් අරිය දහම් තේරුම් නොගත් කෙනෙක් නම් අරිය මාර්ගය දැන නොගත් කෙනෙක් නම් අරිය දහමේ හැසිරෙන්නට නොදත් කෙනෙක් නම් ඒ පුද්ගලයා දන්නේ නැහැ යමක් කරනකොට තමා තුළ ඇතිවන වෙනස පිරිසිදු වෙන පැත්තට හැරෙනවද කිලුටු වෙන පැත්තට හැරෙනවද. ඒකට පාවිච්චි කළ වචනය තමා නප්පජානාති. පජානාති කිව්වනම් තමා තුළ ඇතිවන වෙනස නිවැරදිව දැන හඳුනා ගන්නවා. මේක හොඳ පැත්තට පිරිසිදු වෙන පැත්තට හිත යන්නේ දෙයක්. එහෙම නැත්නම් මේක කිලුටු වෙන පැත්තට යන දෙයක්. හිතමං යමක් කිරීම නිසා යම් කතාවක් ක්‍රියාවක් සිටිවිල්ලක් සිටිල්ල සිටීම නිසා කතා කිරීම නිසා ක්‍රියා කිරීම නිසා තමන්ට උරුම වන ඵලය නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයා පජානාති. ඒක තේරුම් නොගත්ත පුද්ගලයා නප්පජානාති. එතකොට නප්පජානාති කියන එක මේ දැනගනී කියන එක නෙමේ පජානාති. නප්පජානාති කියන එක දැන නොගනී කියන එක නෙමේ. යමක් කතාවක් වචනයක් ක්‍රියාවක් සිටිවිල්ලක් සිටීම නිසා තමා තුළ ප්‍රජනනය වෙන වෙනස අලුතෙන් ඇතිවන වෙනස දැනගැනීම පජානාති. ඒ වෙනස නිවැරදිව දැන නොගන්නා පුද්ගලයා නප්පජානාති. නිසා අර අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා තමා තුළ ඇතිවන වෙනස නිවනට උපකාරවන පිරිසිදුවන වෙනසක්ද නිවනට බාධා වෙන කිලුටුවන වෙනසක්ද කියන එක නොදන්නා කෙනෙක්. ඒ අනුව සෝ මනසීකරණීයේ ධම්මේ අප්පජානත්තෝ අමනසිකරණීයේ ධම්මේ අප්පජානත්තෝ. මේ දෙකම දැන් පජානාති නප්පජානාති අප්පජානාති ත්‍රිපරිවට්ටය. මේ තුනම පිළිබඳව කිසි දැනුමක් නැති පුද්ගලයා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා. යෝනිසෝ මනසිකාරයෙන් යමෙක් කටයුතු කරනවා නම් මේ තුනම පජානාති නප්පජානාති අප්පජානාති තුනම නිවැරදිව දන්නා පුද්ගලයා. එහෙම අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන අසුතුවත් පෘථග්ජන පුද්ගලයාගේ හැසිරීම් රටාව ඊළඟ ඡේදයෙන් විග්‍රහ කරනවා. කටමේජ භික්කවේ ධම්මා න මනසීකරණීයේ යේ ධම්මේ මනසීකරණ. ජස්ස භික්කවේ ධම්මේ මනසීකරවුතු යම් දහම් දැනුමක් නැති මනසීකරණීය ධර්මයක් නොදත් මේ යමෙක් කටයුතු කරනකොට මෙන්න මේ වගේ දෙයක් තමයි ඒ පුද්ගලයා තුළ අධ්‍යාත්මය තුළ සිදුවෙන්නේ. අනුප්පන්නෝ ආකාමාසවෝ උප්පජ්ජන්ති. උප්පන්නව කාමාසවා පවද්දති. අනුප්පන්නව භවාසවා උප්පජ්ජති. උප්පන්නව භවාසවා පවද්දති. අනුප්පන්නව අවිජ්ජාසෝ උප්පජ්ජති. උප්පන්නව අවිජ්ජාසවා පවද්දති. මෙතන තියෙන වචනේ දැන් නූපන් කාමාසව භවාසව අවිද්‍යාසව අනුසය හැටියට අලුතෙන් උපදිනවා. මොකද ඒ පුද්ගලයා දන්නේ නැහැ ඒවැ තියෙන භයානකම්, ඒවැ තියෙන අයහපත, ඒවැන් තමන්ට අපාය යන්න සිදුවෙන බව දන්නේ නැහැ. ඒ නිසා නූපන් කාමාසව භවාසව අවිද්‍යාසව තුනම අනුසය හැටියට. එතකොට අනුසය තුනයි තියෙන්නේ. තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය. මේ අනුසය තුනම උපදින්නේ අර දැක්ම දෘෂ්ටිය ආකල්පය අපිරිසිදු නිසා. ඒ වගේම ඒ උපන් ආශව උපන්නව කාමාශව භවාශව අවිද්‍යාශව තුනම පවඩ්ඩති. වඩ්ඩති නෙමේ පවඩ්ඩති. පවඩ්ඩති කියන්නේ වඩා වර්ධනය කරගනිමින් දිගින් දිගටම නොකඩවා පවත්වාගෙන යනවා. එතකොට වඩ්ඩති නෙමේ මෙතන තියෙන වචනේ පවඩ්ඩති. පවඩ්ඩති කියන වචනේයි දරුණු. ඒ නිසා අර යායන් තණ්හා පෝනෝ භවිකා තත්ත්‍ර තත්‍රාභිනන්දති. යායන් තණ්හා කියන්නේ එක දිගටම එක ආයතම නොකඩවාම වඩා වර්ධනය කරගනිමින් පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යනවා. මොනවද? අර කාමාශව භවාශව අවිද්‍යාසව. දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන අපි ධර්මයේ අහලා තියෙනවා ආශ්‍රය හතර වර්ගයක්. එකක් මෙතන නැහැ. තුනයි තියෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව තියෙනවා. මොකද්ද නැත්තේ? ditthාශය නැහැ. ඇයි? ඇයි ditthාශය නැත්තේ? මේ විග්‍රහය කරන්නේ මේ දසනේන සම්පන්න වෙන්නේ ditthාශය ඉවත් කරන්න. එතකොට ditthාශය ඉවත් කරන්නේ නැති තාක් කල් කාමාශය, භවආශය, අවිද්‍යාශය අනුසය හැටියට උපදිනවා. එතකොට අපිට අර දසනේන සම්පන්න වෙනවා කියන්නේ ditthāśaya, ditthiyanusaya ivat kirimai. Ditthiyanusaya ivat nokara kenekuta sangvara wenna ba. Bhavana karala magapala labanna ba. Adivāsana, pariyojjana, vinodana aswa pahata abba karanna ba. E nisa ditthāśava තියෙන තාක්කල් අසුතුවත් පෘථග්ජන පුද්ගලයෙක්. ditthāśava ඉවත් කර ගමන් සුතවා අරිය ශ්‍රාවකෝ බවට පත් වෙනවා. ඒක තමයි දසනේන සම්පන්න. මේ ditthāśava ඉවත් කරන්න නම් ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්ත්වයට පත් වෙන්න ඕන. සම් දැක ගන්න ඕන. ධම්මෝ සම් දැක ගන්න ඕන. හේතුඵල ධර්මයට අදාළව බහා ගලපා බලා ණය විනයට සතනා බලා. ඒ නිසා මේ ditthāśava ඉවත් කරන්නයි දසනේන පහතබ්බා විග්‍රහය කියලා විග්‍රහ කරලා පෙන්වලා තියෙන්නේ. ඒ නිසා එහෙම අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා පිළිබඳවත් ඊළඟට ඒ පුද්ගලයා එම යම් ආකාරයක යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් එතෙන්දී මේ කාමාශව, භවආශව, අවිද්‍යාශව අනුසය හැටියෙන් උපදින්නේ නැහැ. උපන් කාමාශව, භවආශව, අවිද්‍යාශව ඉබේම පහින වෙලා ප්‍රහාණය වෙලා ඉවත් වෙලා යනවා. මෙහෙම අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන දැක්ම දෘෂ්ටිය ආකල්පය අපිරිසිදු අසුතුත පෘථග්ජන පුද්ගලයේ වටියට දිගින් දිගටම ඒ පුද්ගලයා ඒ පැවැත්ම ඒ වැරදි දෘෂ්ටියක පිහිටා කටයුතු කරන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා බුදුහාමුදුරුව ඊළඟට විග්‍රහයක් කරනවා. තස්ස මනසිකාරණීයානන් ධම්මානං අමනිසකරණීයානන් ධම්මානම් මනසිකාරා, මනසිකරණීයානන් ධම්මානම් අමනිසකරණ. මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි නොකරන, මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි කරන පුද්ගලයා මේ ආශව අනුසය දිගින් දිගටම නොකඩවාම උපද්වා ගන්නවා. ඒ පුද්ගලයා ඒ අනුව මෙන්න මේ ආකාරයෙන් හැසිරෙනවා. ඒ අසුතත් පෘථග්ජන පුද්ගලයා දැක්ම දෘෂ්ටිය අපිරිසිදු වීම නිසාම ඒ පුද්ගලයාගේ සිතන සිතුම් පැතුම් මෙන්න මේ ආකාරයි. සෝ කියන්නේ එවන් පුද්ගලයෙක්, ඒ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. සෝ එවන් ආයෝනිසෝ මනසිකරෝති අහෝසින්නුකෝ අහං අතීත මද්දාන. නනුකෝ අහෝසින් අතීත මද්දානං, කිංනුකෝ අහෝසින් අතීත මද්දානං, කටන්නුකෝ අහෝසින් අතීත මද්දානං, කිං උත්වාකින් අහෝසින් නුකෝ අහං අතීත මද්දාන. අහෝසින් අතීත මද්දාන. අහෝසි වූ අතීතයට ගිය දැන් ඇතුන් ලවාවත් අද්දවන්න බැරුව අහෝසි වූ අතීතය. දැන් අවසන් වූ ඒ අතීතය තුළම අතීතයේ ඒ පුද්ගලයා දෘෂ්ටිගත වෙලා තියෙනවා. අතීතයේ මම කොහේ හිටියද, අතීතයේ මම කවුරු වෙලා හිටියද, අතීතයේ මම අපායේ හිටියද, රජ කළාද, මේ අතීතය තුළ ඒ පුද්ගලයා අහෝසි වූ අතීතය තුළ, වෙනස් කළ නොහැකි වූ අතීතය තුළ ඒ පුද්ගලයා දිට්ටිගත වෙලා තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට අර දෘෂ්ටිය පිරිසිදු කරගන්න බෑ. අතීතය තුළ අතරමං වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. දෙවෙනි අවස්ථාව ඒ පුද්ගලයා තුළමයි මේ දෙවෙනි අවස්ථාවක් තියෙන්න පුළුවන්. අසුතුවත් පෘථග්ජන පුද්ගලයෙක් භවිසාමිනුකෝ අහං අනාගත මද්දාන නනුකෝ භවිසාමි අනාගත මද්දානං කිංනුකෝ භවිසාමි අනාගත මද්දානං කතන්නුකෝ භවිසාමි අනාගත මද්දානං කිං හුත්වා කිං භවිසාමිනුකෝ අහං අනාගත මද්දාන අනාගතය නූපන් භවිසාමි. භවිසාමි කියන්නේ අනාගතයේ ඉදිරියට ඉපදෙන්නට තියෙන දේ. තාම නූපන්දේ භවිසාමි අර අතීතයට ගියේ අහෝසින්. නූපන්දේ තාම උපදින්නට තියෙන දේ භවිසාමි. ඒ නිසා ඒ පුද්ගලයා අනාගතයේ මම කොහේ උපදීද, මං කවුරු වෙලා යයිද, මට රජ සිටු සැප ලැබෙයිද, දෙවි වෙයිද, බ්‍රහ්ම වෙයිද, අර දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට උත්සාහ කරන පුද්ගලයා මෙන්න මේ වගේ. එහෙම නැත්නම් අර දැන් අද නැති සැප හෙට ලබන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා භවිසාමිනුකෝ අනාගත මද්දාන. ඒ පුද්ගලයාගේ සියලු දැක්මවල් සියලු දෘෂ්ටීන් කේන්ද්‍රගත වෙලා තියෙන්නේ අද කරගන්න තියෙන දේට නෙමෙයි, හෙට අනාගතේ තමන් කොහේ යයිද, අපායෙන් බේරෙන්න මොනවා කරන්න ඕනද, දිව්‍ය ලෝක යන්න, රජ සැප සිටු සැප ලබන්න, අනාගතේ ලබන සැප සම්පත් කාම සුඛය පිළිබඳවයි ඒ පුද්ගලයාගේ දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයාටත් නිවනක් නෑ. ඒ පුද්ගලයා හැම වෙලාවෙම වර්තමාන මොහොතේ කළ යුතු දේ නෙමේ කරන්නේ, අනාගතය තුළ වැරදි දෘෂ්ටියක අතරමං වෙලා. මේ පෘථග්ජන පුද්ගලයෙකුගේ ස්වභාවය ස්වරූපය. තුන්වෙනි අවස්ථාව අජ්ජත්තං කතං කති හෝති අහන්නු කෝස්මි නොනු කෝස්මි කින්නු කෝස්මි කතන්නු කෝස්මි අයන්නුකෝ සත්තෝ කුතෝ ආගතෝ සෝ කුහිංගාමි භවිස්සති. මම කියලා කෙනෙක් ඉන්නවද, මම නැද්ද, මම ඉපදුනාද, මම කොහේ ඉඳලාවද, මම අද ඒ මැරිලා කොහෙත් යනවද. ඒ පුද්ගලයා වර්තමාන මොහොතේ මම මගේ කියන අර තත්ත්වයට මම් මුලා වෙච්ච අතරමං වෙච්ච පුද්ගලයෙක්. මේක අද හරියට අද සමාජයේ මිනිස්සුන් තුළ මේ තුන්වැනි අවස්ථාව මම කියලා කෙනෙක් ඉන්නවද, මම කියලා කෙනෙක් නැද්ද, මම ඉපදෙයිද, මම මැරෙයිද, මම මැරුණට පස්සේ කොහෙත් යයිද, අහෝසේද, ආයි ඉපදෙයිද, මේ වගේ දිට්ටිගත වෙලා තියෙනවා. එතකොට මේ දෘෂ්ටි තුනම අතීත අහෝසින් අතීත මද්දානං භවිසාමි අනාගත මද්දානං ඒ වගේම අයන්නු කෝස්මි මේ වර්තමාන මොහොත පිළිබඳව වැරදි දැක්මක් දෘෂ්ටියක් තියෙනවා. මේ තුන අතර එකක් තුළ හෝ තුනක් තුළ හෝ මේක හයක් තියෙනවා. හයෙන් එකක් තුළ හෝ හයම තුළ හෝ පෘථග්ජන පුද්ගලයා අසුතවත් පෘථග්ජන පුද්ගලයා මේ පැවැත්ම පවත්වාගෙන යනවා වැරදි දෘෂ්ටියකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ අනුව තස්ස මේ මාගදී භාෂාවේ කොහේ හරි තස්ස තියෙනවා නම් හේතුවක් නිසා ඇතිවන පලයක් විග්‍රහ කරන්නයි තස්ස න මෝ තස්ස එතනත් විග්‍රහ කළේ. තස්ස ඒවන් අයෝනිසෝ මනසිකරෝතෝ, එවන් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා ඒ හේතුව නිසාම චන්නන් දිට්ටිනං අන්‍යතරන් දිට්ටින් උප්පජ්ජ. චන්නන් කියන්නේ දිට්ටි හයක්, චන්න කියන්නේ හයක්. ඒ දිට්ටි හයක් ඇතුළට එක්තරා දිට්ටියකට හෝ දිට්ටි හය තුළ හෝ මේ පැවැත්ම තුළ අතරමං වෙලා තියෙන පුද්ගලයා. ඒ පුද්ගලයා නිතරම අත්තිමේ අට්ටාතිවා අස්ස. අපි ඔය ආත්මවාදී කියන්නේ ආත්මවාදී කියන වටනේ වැරදි. මේක අත්තිමේ අට්ටාතිතෝ අට්ටාතිවා අස්ස. සච්චතෝ තේතතෝ දිට්ටි උප්පජ්ජත. ඒ පුද්ගලයාට මේ අපි කියන අට්ටවාදය ආත්මවාදය එහෙම නැත්නම් ඒතන් මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අට්ටාති කියන වාදය තමා අත්තිමේ අට්ටාතිවා වාදී. ඊළඟට නාස්තිවාදය එහෙම නැත්නම් අනාත්මවාදය නත්ති මේ අට්ටා. එක මේ ආත්මයක් නැත කියන අනාත්මවාදය නත්ති මේ අට්ටා. එහෙම නැත්නම් තුන්වෙනි එක අත්තනාව අත්තානං සංජානාවි. මමත්වය තුළම මමත්වයෙන් මිදිය නොහැකි පුද්ගලයා. ඒ වගේම අත්තනාව අනත්තානං, ඒකේ අනිත් පැත්ත. තුන්වෙනි ඒකේ අනත් පැත්ත අනත්තාව අත්තනාන. මෙහෙම ඒ පුද්ගලයා මේ අත්ත අනත්ත අතර දිට්ටිගත වෙලා තියෙනවා. අටවා පනස්ස ඒවන් දිට්ටි හෝති. මේ වගේ වැරදි දෘෂ්ටියකට ගත වූ පුද්ගලයා යෝ මේ අයං අත්තා වදෝ වදෙය තත්‍ර තත්‍ර කල්යාණ පාපකානං කම්මාවන් විපාකම් පටිසංවේදි. තත්‍ර තත්‍ර ඒ දැරදි දෘෂ්ටිය නිසාම කරන කියන හිතන සියලු දේ නිසා අර කළු කෙලෙස් උපදවන පාපකානං කම්මානං විපාකං. විපාක දෙන අර කම්මාවරණ කෙලෙසාවරණ විපාකාවරණ තමා විසින්ම තමා නිර්මාණය කරගන්න. ඒ අනුව පටිසං වේදේති. එයාටම පටිසං දෙනවා. සෝ එවන් පුද්ගලයා සෝකෝ පනමේ අයං අත්තා නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සත්සති සමන් තටේව ටස්සති. එකාලෙ තිබුණා අර උච්චේදවාදය, ඒවගේම සාස්වතවාදය, අවිපරිණාම ධර්මය, අට්ට ආත්මවාදය, අනාත්මවාදය, අර දුවෝ නිච්චෝ දුවෝ නිච්චයි සුකයි දුවයි කියන මේ ආකාර වූ දෘෂ්ටිගත ආගමකට ඇදහිල්ලකට විශ්වාසයකට ඒ පුද්ගලයා ඉබේම ඇබ්බැහි වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා මේ අසුතුවත් පෘථග්ජන පුද්ගලයා ඉඩං උච්චති භික්කවේ හයකට දිට්ටි හයකට අනුගත වෙනවා. දිට්ටි ගතං පළවෙනි එක, දිට්ටි ගහනං දෙවෙනි එක, දිට්ටි කාන්තාරං තුන්වෙනි එක, දිට්ටි විසූකං හතරවෙනි එක, දිට්ටි විප්පන්දිතං පස්වෙනි එක, දිට්ටි සංයෝජනං හයවෙනි එක. මෙහෙම දිට්ටි සංයෝජන සංයුත්තෝ භික්කවේ අසුතවා පුතුඥනෝ. ඒ අසුතවා පුතුඥන පුද්ගලයා මේ දිට්ටි සංයෝජන සංයුක්ත. අර දිට්ඨිය නිසා තමා අපි ඔය කියන සංයෝජන සසර ගමනට බැඳෙන බැමි 10ම. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාම මාස කාම රාග පටික රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා සංයෝජන 10ටම බැඳුනේ තමන්ම සකස් කරගත්තේ අර අසුතුත් පෘථග්ජනයා මේ දිට්ටි සංයෝජන සංයුත්ත වීම නිසයි. අසුතුවා පෝතුජ්ජනික බවට පත්වීම නිසයි. ඒ අසුතවත් පෘථග්ජන පුද්ගලයා න පරිමුච්චති ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්කේහි දුම්නසේහි උපායාසේහි න පරිමුච්චති දුක්කස්මාති වදාමීති. එවන් දෘෂ්ටිය දෘෂ්ටිගතවීම නිසාම දෘෂ්ටිය පිරිසිදු කරගත නොහැකිවීම නිසාම දසනේන සම්පන්නවීමට බැරි නිසාම නිවනද විමුක්ති මාර්ගයද වසාගෙන දුකම නිර්මාණය කරගනිමින් දුකෙන් මිදී නිදහස් වන්නට ක්‍රමයක් තියෙන බව නොදැන දුකේම ඇලී ගලී දුක් පැවැත්මම පවත්වා ගන්නා කෙනෙක් බවට ඒ අසුතවත් පෘථග්ජනයා පත්වෙනවා. අර වැරදි දෘෂ්ටියෙන් කවදා හෝ මිදෙන තුරු. එහෙමනම් ඔබ සැම මේ අනවරත සංසාරයේ අද මෙතෙන්ට එනකම් ඒ වැරදි දෘෂ්ටිය, ඒ වැරදි දැක්ම, ඒ වැරදි දෘෂ්ටිගත වීම වෙනස් කරගන්න බැරිවීම නිසයි මේ ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම ඔබමයි ඔබගේ දුක නිර්මාණය කරගෙන දුකෙහි ඇලී දුක් විඳමින් අද වෙනකම් මේ ආවේ. මේක තේරුම් ගත යුතුයි. එහෙමනම් කවුද දෘෂ්ටිය වෙනස් කරගත යුත්තේ? තමන්. වෙන කාටවත් ඕක කරලා දෙන්න බෑ. හැබැයි කියලා දෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මේක වෙනස් කරලා. ඒ කියලා දෙන එක තමයි මේ බණ ධර්මය භව නසන ක්‍රමය. බුදුහාමුදුරුව පරියාප්ති ශාසනය දේශනා කරමින් පැහැදිලි කළේ. නමුත් පරියාප්ති ශාසනය වෙනස් කරාට පස්සේ, විකෘති කළාට පස්සේ, අර්ථ ධර්ම නැති වුණාට පස්සේ, අටුවා ටීකා ලිව්වට පස්සේ අර දෘෂ්ටිය වෙනස් කරගන්න ක්‍රමය විකෘති වුණා, වෙනස් වුණා. දැන් වැඩ වැඩ පුද පුද ඇද ඇද පත පත දෘෂ්ටිය වෙනස් කරගන්න උත්සාහ කරන ඒ කාරියන්න. ඉතින් ඒක නිසා දැන් මෙතෙක් කල් කිව්වේ මේ අසුතවත් පෝතුජනික පුද්ගලයා පිළිබඳ. අසුතවත් පෝතුජ දැන් ඒ පුද්ගලයා එවන් පුද්ගලයෙක්ම සුතවත් අරිය ශාවකයෙක් වෙන්න නම් සුතවත් ගෝ භික්කවේ අරිය ශාවකෝ අරියානන් දස්සාවී අරිය ධම්මස්ස කෝවිදු අරිය ධම්මේ සුයිනීතෝ අරිය සප්පුරිසානන් දස්සාවී සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුයිනීතෝ. මේ අරිය ධම්මග විවෘත කරන අරිය ධම්ම චක්කුන් උදපාදි කරන ඥානං උදපාදි පඤ්ඤා උදපාදි කරන මේ අරිය ධම්ම ඇස පැහැදින අරිය ධම්ම දැන් මේ අර රිය දහම නෙමේ අරිය දහම්. අරිය කියන්නේ මේ රිය ගමන, මේ දුක් පැවැත්ම අවසන් කරන්නට උපකාර වන දහම අරිය දහම. අරිය ධ්‍යාන මේ දුක් පැවැත්ම අවසන් කරගන්නට උපකාර. අරිය සීලය, අරිය සමාධිය, අරිය ධ්‍යාන, අරිය මාර්ගය, අරිය පිළිවෙත, අරිය ප්‍රතිපදාව අහලා දැනගන්න ඕන. මේ පෘථග්ජන පුද්ගලයෝ ආගමේ අද වුණත් රිය අරිය දෙකේ වෙනසක් දන්නේ නැහැ. රිය කියන්නේ මේ ගමන, මේ සංසාර රිය ගමන දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන දේ රිය දහම. මේ රිය ගමන අත්හරින්නට උපකාර වන දේ, දුක් පැවැත්ම අත්හරින්නට උපකාර වෙන්නේ අරිය දහම. රිය අත්හැරිය යුතුයි. එනිසා අරිය පරියේෂණයක් බුදුහාමුදුරුව කළා. ඔබ හැම මේ මොහොතේ මේ අරිය පරියේෂණය කරන්න ඕන. අරිය පරියේෂණයක් කිරීමයි අර අරියානන්දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනිතෝ සප්පුරිසානන්දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ මේ ආදී කිව්වේ. අරගේ විරුද්ධ දා. එතකොට මේ බුදුබණ නාහ අරිය තත්ත්වයට පත්වෙන්න. අරිය පර්යේෂණයක් කරන්න බෑ. අරිය මාර්ගය දැනගන්න බෑ. අරිය සීලය තේරුම් ගන්න බෑ. අරිය සමාධියයි අනරිය සමාධියයි වෙනස තේරුම් ගන්න බෑ. අරිය මාර්ගයයි පාරයි අනරිය මාර්ගයයි පාරයයි දෙක, අනරිය පර්යේෂණයයි අරිය පර්යේෂණයයි දෙක දෙපත්තක් බව වෙන් කළා දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්නා තාක්කල් අසුතවත් පෘථග්ජනයෙක් අර රියගමන යනවා. රියගමන නවත්වන්න පුළුවන් වෙන්නේ මේ අරිය පර්යේෂණයක් කරනකොට. බුදුහාමුදුරුවොත් බෝසත්තුමත් අරිය පර්යේෂණයක් කළා. පාතරාසි සූත්‍රයේ පැහැදිලි කළේ මේ අරිය පර්යේෂණය. ඊළඟට එවන් අරිය ධර්මයක් තේරුම් ගත්ත පුද්ගලයෝ යස්ස භික්කවේ, ඒ පුද්ගලයා යෝනිසෝම මනසිකාරයෙන් කටයුතු කරන. ඒ පුද්ගලයා දන්නවා යෝනිසෝම මනසිකාරයෙන් කටයුතු කරන්න කළ යුතු දේ, වචනය, ක්‍රියාව, සිතුවිල්ල. ඒ පුද්ගලයා දන්නවා මේ සිතුවිල්ලට ආරම්මණයකට ආවනම් ඒක අර අමනසිකරණීය ධම්මයනම්. ඒ පුද්ගලයා දන්නවා මේක නොකළ යුතු දහමක්, මේක මෙනෙහි නොකළ යුතු දහමක්, මේක හිතෙන් අත්හැරිය යුතු දහමක්. ඒ අනුව ඒ පුද්ගලයා දන්නවා අනුසය නොඋපදවා කාමාශය භවාශය අනුස අවිද්‍යාශය අලුතෙන් නොඋපදවා ඉන්න. ඒ අනුව අර අතීතයේ උපන් කාමාශව භවාශව අවිද්‍යාශව ඒ පුද්ගලයා දන්නවා ඉබේම ප්‍රහාණය වෙලා යනවා. අර අලුතෙන් අනුසය උපද්දවා ගත්තොත් තමයි අර පවතින කාමාශව භවාශව අවිද්‍යාශව පවද්දති වෙන්නේ. වඩ්ඩති නෙමේ පවද්දති. හැබැයි එහෙම අලුතෙන් අනුසය ඇතුළට නොගත්තොත්, උපද්දවා නොගත්තොත්, ඒක යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම නිසයි කරගන්න පුළුවන් වෙන්නේ. අර අතීතයේ උපන් කාමාශය භවාශය අවිද්‍යාශය දවස් හතකින් ගෙවිලා ප්‍රහීන වෙලා අවසන් වෙනවා. හැබැයි අර අලුතෙන් අනුසය ඉපදුනොත් අරකට එකතු වෙලා ඒකත් එක්කම පවද්දති, වඩා වර්ධනය කරමින් පවත්වාගෙන යනවා. මේ දෙපැත්ත දන්නවා මේ සුතවත් අරිය ශ්‍රාවක. ඒ සුතවත් අරිය ශ්‍රාවකයා ඒ අනුව ධම්මෝ සම්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා සම්මාදිට්ඨි තත්වයට පත් වෙනවා. පියවර තුනක් තියෙනවා. ධම්මෝ සම්දිට්ඨිකෝ හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විඳේන්ට සසඳා බලන්නට පුළුවන් නම් ඒ පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා මේ සම්බන්ධතාවයක් ඇතිවන කරුණුවලින් මිදී නිදහස් විය හැකි, මිදී නිදහස් විය යුතුයි. ඒ මිදී නිදහස් වන මාර්ගය නිවැරදිව අනුගමනය කළ යුතුයි කියන දැක්ම සම්ම දක්ඛාත. හැබැයි ධම්මෝ සම්දිට්ඨිකෝ නොවුනොත් සම්ම දක්ඛාත කරන්න බෑ. ධම්මෝ සම්දිට්ඨිකෝ උනොත් විතරයි හේතුඵල ධර්මයට බහා බලපා බලා සමුදය උපදින ආකාරය නිවැරදිව දැකීමයි ධම්මෝ සම්දිට්ඨිකෝ. ඒ සමුදය නොඋපදවාම අස්කල හැකි, නොඋපදවාම ඒකෙන් මිදී නිදහස් විය හැකි, ඒ සඳහා මාර්ගයක් තියෙනවා කියන එක සම්ම දක්ඛාත. ඒ අනුව ඒ ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියට පත් වෙනවා. මේ බුද්ධාගමේ තියෙන සම්මාදිට්ඨිය නෙමෙයි, මේ බුද්ධ ධර්මයේ තියෙන සම්මාදිට්ඨිය. මේක දෙකක්. මහා චත්තාරීසක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා ඒක ආශව සහිත වූ පුඤ්ඤභාගී වූ පැවැත්මට හේතු වෙන උපදිවිපක්කා වූ සම්මාදිට්ඨියක් ලෞකිකව ආගම්වල තියෙනවා. එනිසා බුද්ධාගමේ තියෙන සම්මා දිට්ඨිය හොඳ යහපත් නිවැරදි දැක්ම කියන එක. ඒක නෙමේ බුද්ධ ධර්මයේ සම්මා දිට්ඨිය. සංකයන්නේ රාග ద్వේස මෝහ. මා කියන්නේ සහ මුලින්ම සදහටම මිදී නිදහස් වෙන. ඒ සදහටම සහ මුලින්ම මිදී නිදහස් විය යුතු රාග ద్వේස මෝහ වලින් මිදී නිදහස් වන මාර්ගය නිවැරදිව දැකීම සහ ඒ මිදී නිදහස් වීම ප්‍රායෝගිකව භාවිතයට ගැනීම සම්මා දිට්ඨියට පත්වීමයි. එතකොට ඒ බුද්ධාගමේ තියෙන දේ නෙමේ බුද්ධ ධර්මයේ තියෙන්නේ සම්මා දිට්ඨිය. ඒක ලෝකෝත්තර මාර්ගාංගයි. ඒක අනාසව. ඒක නිවනට නිවැරදිම මඟ. ඒක පැවැත්මක් නෙමේ. පැවැත්මෙන් පැවැත්ම අවසන් කරන මඟක්. ඒ අනුව තස්ස එහි ප්‍රතිඵලයක් හැටියට ඒ පුද්ගලයා අමනුෂිකරණීයානන් ධම්මං අමනුෂිකාර මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි කරන්නේ නැහැ. මනුෂිකරණීයානන් ධම්මා මනසිකාරා අනුප්පන්නාචේ වාසවා උපජ්ජන් නූපන්නාසව න උපජ්ජන්ති. අනුසේ උපදවන්නේ නැහැ. උපන්නාසව පහියන්ති. අතීතයේ උපන් සියලු ආසව දවස් හතකින් ප්‍රහාණය වෙලා යනවා. අලුතෙන් අනුසය උපදවන්නේ. ඒ අනුව සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. ඉදං අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මේ චතු අරිය සත්‍ය. ආර්ය සත්‍ය හතර. එතකොට චතු අරිය සත්‍ය අවබෝධ වෙන්නේ අර ධම්මෝ සම්දික්ඛෝ සම්මදක්ඛාතා සම්මා දිට්ඨි නිවැරදිව තේරුම් අරගෙන යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම පටිපදාවෙහි හැසිරීමේ ප්‍රතිඵලයක් තස්ස. ඒ ප්‍රතිඵලය හැටියට. ඒ නිසා දැන් මේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. සමුදය නිරෝධ කරන්න පුළුවන්. දෙකයි තියෙන්නේ මෙතන. හතරක් නැහැ. සමුදය සමුදය හැටියට දැකලා සම්බන්ධයක් අලුතෙන් උපදින්නට එනවා සමුදය. ඒකමයි ධම්මෝ සම්දිට්ඨිකෝ. ඒකමයි අර සමුදය නිරෝධ කිරීමමයි සම්මා දිට්ඨියට පත්වීම. ඒ අනුව ඒ පුද්ගලයා ආර්ය සත්‍ය හතරම නිවැරදිව දැනගත්තා. මේක තියෙන්නේ ඇත්ත වශයෙන්ම දුක්ඛාර සත්‍යත් සමුදයාර සත්‍යත් පැවැත්ම නිරෝධාර සත්‍යත් නිරෝධගාමිනී පටිපදාවත් නැවැත්ම. අර රිය ගමන දුක්ඛාර සත්‍ය සමුදයාර සත්‍ය තේරුම් ගැනීම, ඒ රිය ගමන අරිය කිරීම නිරෝධාර සත්‍ය නිරෝධගාමිනී පටිපදාව දෙපැත්තයි තියෙන්නේ. නමුත් හතරක් හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඒක හතරක් අවශ්‍යයි. අර මහත්තයෙක් ඇහුවානේ මේ ඇයි ආර්ය සත්‍ය හතරක්ම තියෙන්නේ කියලා, පහක් නැතුව තුනක් නැතුව. ඒක මේක අපි දෙපැත්තක් තියෙනවා. මේ දා අනුස්සතිය දෙපැත්ත දැක්කනම් දුක්ඛාර සත්‍යයි දුක්ඛ සමුදයයි ඒක පැත්තක තියෙනවා. නිරෝධාර සත්‍යයි නිරෝධගාමී පටිපදාවයි එක පැත්තක් තියෙනවා. මේ දෙපැත්ත නොදැක හතර දකින්න බෑ. ඒක නිසා මේක හරියටම තේරුම් ගන්න ඕන. මේ චතු අරිය සත්‍ය දකින්නවා කියන්නේ මහා අභව්‍ය අද්භූත ලෝකෝත්තර මේක මේ පොළොව බලාගෙන යන දෙයක් හරි මේ කාරණයක් ගන්නෙ මේ තමන්ගේ හිතේ මෙතෙක්කල් ඔය පැවති වැරදි දැක්ම පිරිසිදු පැත්තට හැරුණහම චතුරාර්ය සත්‍ය පූර්ණ සමුදය නිරෝධ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. හැබැයි දැන් ඔය පාඩය යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා තියෙන්නේ අර අභිඥාලාභී කොණ්ණඤ්ඤ බමුණ අවුරුදු 30 ගණක් බෝසත්තුමා උපදින කොටත් කොණ්ණඤ්ඤ බමුණ අෂ්ටාභිඥාලාභී බමුණේ බුදුහාමුදුරු අවුරුදු 35කට පස්සේ බුද්ධත්වයට පත් වෙලා කොණ්ණඤ්ඤ බමුණ ගාවට එනකනුත් ඒ බමුණ තාම මේ චතු අරිය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් නෙමේ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කරන්න තේරුම් ගත්ත කෙනෙක් නෙමේ. නමුත් බුදුහාමුදුරුව සුමාන තුනකුත් දවස් දෙකක් දවස් 23ක් මේ කොණ්ණඤ්ඤ බමුණට ඇතුළු පස්වක මහණුන්ට මේ දහම මේ කරුණු මේ බණ කියලා පැහැදිලි කළාට පස්සේ අර අභිඥාලාභී අෂ්ටාභිඥාලාභී ධ්‍යාන වල පරප්‍රාප්ත අර කොණ්ණඤ්ඤ බමුණටත් එවලේ තමා අර විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි උනාට පස්සේ මේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කළ හැකි කියන දැක්ම පිරිසිදු වුණේ දස්සනේන සම්පන්න වුණේ සෝතාපට්ටි ඵලයට පත් වුණේ. ඒ සමගම ඒ සෝතාපට්ටි ඵලයට පත්වීමත් සමග චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් සමග සම්මා දිට්ඨියට පත්වීමත් සමග දසනේන සම්පන්න වීමත් සමගම තස්ස එවං එහි ප්‍රතිඵලයක් හැටියට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම නිසා තීනි සංයෝජනානි පහියන්ති. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස තුනම ඉබේම ප්‍රහාණය වෙලා. දැන් බුද්ධාගමේ කියන්නේ මේක අනිත් පැත්ත. බුද්ධාගමේ උගන්වන්නෙත් කියන්නේ ළමයින්ට දහම් පාසල් වල පොත්වල කියා දෙන්නෙත් සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස ඉවත් කිරීමෙන් ප්‍රහාණය කිරීමෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියලා. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ සෝතාපට්ටි ඵලයට චතුරාර්ය සත්‍ය අවබෝධයට සම්මා දිට්ඨියට පත්වීමේ ප්‍රතිඵලයක් හැටියටයි තස්ස එවං. තස්ස කිව්වේ ඒ ප්‍රතිඵලයක් හැටියටයි තීන සංයෝජනානි පහියන්ති. ඒක ප්‍රහාණය වෙලා යනවා ඉබේ. ඒකට උත්සාහයක් දරන්න ඕන, උත්සාහය දරන්න ඕන මේ සම්මා දිට්ඨියට පත් වෙන්න. අර දැක්ම පිරිසිදු කරගන්න. ඒ නිසා බුද්ධාගම කියන්නේ සියලු තැන්වල අර ධර්මයේ කන පිට ගහලා හදාගත්ත ආගමක්. ඒ වචන ටික තියෙනවා, හැබැයි කන පිට ගහලයි අද උගන්වන්නේ කියන්නේ දන්නේ. ඒ නිසා මේ සියලු දේ හොඳට තේරුම් ගන්න ඕන. ආගමේ නිවනක් නැත්නම් මේ කන පිට ගෙහීම නිසායි. වචන ටික පද ටික තියෙනවා, නමුත් ප්‍රායෝගිකව භාවිතයට ගන්න නිවැරදි මඟක් පිළිවෙතක් ප්‍රතිපදාවක් ඇත්තේ නැහැ. පිළිවෙත කන පිට ගැහුවත් වැරදි. අද භාවිතයට ගැනීමක් ඇත්තෙම නැහැ. බුද්ධාගමේ තියෙන්නේ වැඳ වැඳ පුද පුද ඇද ඇද පත පත නිවන දෙයියන්ගෙන් බෝගස් වලින් පිළිම වලින් ඉල්ලනවා. ඒක හරියන්න දෙයක් නෙමෙයි. නිවන කාගාවද තියෙන්නේ? තමන්ගේ හිත පිරිසුදු වුණා නම් නිවන. බෝගස් වලට දෙන්න බෑ නිවන, පිළිම වලට දෙන්න බෑ, දෙයියන්ට දෙන්න බෑ. මේක තමයි ඔය මහායාන බුද්ධාගමේ මේක මේ සිව්හෙලේ තිබිච්ච ඒ පිරිසිදු බුද්ධ ධර්මය නෙමෙයි. මේ අර ඉන්දියාවේ ජෛන දර්ශනය උපනිෂද් ධර්මය පදනම් කරගත්ත මහායානික මහා සාංගික නිකායෙන් ගෙනාපු බුද්ධාගම නිසයි අපේ තිබුණු බුදු දහම විනාශ කරලා අභයගිරි වාසීන් බුද්ධ ගෝසලා මහානාමලා මේ ආගමක් මේ රටේ හැදීම නිසයි මේක වුණේ. ඊළඟට එතනින් ඒ පළවෙනි එක දස්සනේන පහතබ්බා මේ සියලු කරුණු සුතවත් අරිය සහායකෙක් බවට පත් කරන්න, අසුතවත් අරිය සහායකයාගෙන් වෙන් වෙන්න මේ දෙපැත්ත ඒ තියෙන ද්වතාවය. සුතව අරිය සහායකෝ අසුතව පොසුජ්ජනිකෝ දෙපැත්ත. ඊළඟට දෙවෙනි එක බොහොම කෙටි එකක් තියෙන්නේ සංවරා පහතබ්බා මේ ඉන්ද්‍රිය හය චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා කාය මනෝ ඉන්ද්‍රිය සංවර සංමුතෝ විහෙරති. චක්කු ඉන්ද්‍රියස්ස ඉන්ද්‍රිය අසංවර වූ අසංමුතස්ස වූ චක්කු ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන් නම් අන්න සංවරා පහතම්බ. ඒ වගේම සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා කාය මනෝ ඉන්ද්‍රිය හය සංවර කර ගැනීම සංවර. බර කියන්නේ වාරණය, වැළකීම. සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් වැළකී චක්කුසෝත ගාන ජීවා ආයතන හය ඉන්ද්‍රයන් බවටපත් කර ගැනීම සංවරේ සංවරා පහතම්බ. එතකොට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න බෑ නිවනට උපකාර වන ආකාරයට දසනා පහතම්බා නැතුව. දසනා පහතම්බා තියනකම්, දසනා පහතම්බා තත්වයට පත් වෙනකම් මේ ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය හයම අසංවර විදියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකනේ අර නෝන මහත්තයෙක් අතෙන්දි කතා කළේ අර මෙතන නැගිටලා. ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ අර දසනේන පහතබ්බා පූර්ණ වුණොත් පමණයි. ඊළඟට මේ චක්කුසෝත ගාන ජීවා කාය මනෝ ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය හය සංවර කර ගැනීමයි සංවරා පහතම්බා. මේක ඉන්ද්‍රිය සංවරය. ඊගාව සංවරය පටිසේවනා පහතම්බා. ඒක තමයි පටිසංකායෝනිසූ මනසිකාරයෙන් සිව්පසය චීවර සේනාසන ගිලාන චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව්පසය සංවරත්වයෙන් පරිහරණය කිරීම. සිව්පසය පරිහරණය නොකර මේ කය, මේ ශරීර කූඩුව, මේ ජීවිත කාලය පාත්ත ගන්න බෑ. මේ ලැබූ ආයුෂ පාත්ත ගන්න බෑ. ඒ ජීවිතය පවත්වගන්නේ නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මගඵල ලබන්න බෑ. එහෙමනම් අපි මේ ලබාගත් මනුස්ස ජීවිතය අපි පවත්වාගත යුතුයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය වන ඒ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය අර අවුවට වැස්සට තිමිනවට සේනාසනයක්, හිසට වහලක්, මේ බඩසාගින්න මේ වැඩේ කරන්න බෑ. එනිසා පිණ්ඩපාත, ඒ වගේම විලි වසා ගන්න, සීතට අවුවට උෂ්ණයට ආරක්ෂා වෙන්න චීවර ඕන. මේවා නැතුව මේ ශරීර කූඩුව පවත්ව ගන්න බෑ. ශරීර කූඩුව පවත්වා ගත යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මගඵල පූර්ණය කරගන්න. ඒ නිසා අපි මේ අර අපි හම්බ කරලා නෙමෙයි මේ චීවර පිණ්ඩපාත සේනාසන, අනුන් හම්බ කරපු දේවල්, අනුන් පින් පිණිස දෙන දේවල්. ඒ අනුන් දෙන දෙයට අපි ණය වෙනවා. අපි වැරදි විදිහට ඒ සිව්පසය අසංවරයෙන් පරිහරණය කළොත් ණය නොගෙවා ඒවා පත්කඩක් හෝ වැළඳුවේ චීවරයක් හෝ ඇන්දොත්. එනිසා මේ සිව්පසයම අපිට භාවිතා කළ හැකි, කළ යුතුයි. හැබැයි ණය නොවන ආකාර. ඒ ණයෙන් බේරෙන්න තමා පටිසංකා යෝනිසු මනසිකාරයෙන් මේ අර ප්‍රත්‍යවේක්ෂා ගාථාවන් කියලා. හැබැයි ඒ ප්‍රත්‍යවේක්ෂා ගාථාවේ අට ධර්ම නිරුක්ති තේරුම් නොගත්තොත් මේ ණයෙන් මිදී නිදහස් වෙන්නට කළ යුතු දේ නොදත්තොත් ඒක නිකම් වචන ටිකක්, පදවැල් ටිකක් පමණයි. ඒ නිසා ඒ සිව්පසයම පූජා කරන, හරි හම්බ කරගත්ත තමයිට තමන්ගේ දරුවන්ට දෙන්න තියෙන දේ, කො තමන්ගේ බඩ සාගින්න නිවා ගන්න තියෙන දේ පිම්පිස පිම්පිනිස දුන්න ඒ දාන දානමය කටයුතු කරපු ඒ පින්වතුන්ට සහ ඒ පුං පින්වතුන්ගෙන් අර යැපෙන යාපනියන් පරදත් උපජීවීන්ට සියලු ඥාතීන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා නයෙන් මිදී නිදහස් වී පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ඒ සිව්පසය භාවිතා කිරීමයි අර ප්‍රත්‍ය සංවරයයි පටිසේවනා පහතබ්බා හැටියට විග්‍රහ කරලා තියෙන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය හතරම මේ විදිහට භාවිතා කළ හැකි කළ යුතුයි. ඊළඟට අදිවාසනා පහතබ්බා. අදිවාසනා පහතබ්බා කියන්නේ දැන් මේ පින්වතුන් හොඳටම දන්න වචනයක් තියෙනවා. බුද්ධ පූජාව පූජා කරනකොට පටන් ගන්නෙම මොකකින්ද? අදිවාසේතු නොබන්ති. අදිවාසනා කියන්නේ මේක ඉවසා විමසා වදාරා පිළිගන්න කියන ආයාචනය. ඒ නිසා අපිත් මේ යම් යම් දේවල් ඉවසා විමසා ඒවා මගහරින්න ඕන. එවන් මිදී නිදහස් වෙන්න ඕන. ඒවා ඉවසා විමසා සිටිය යුතුයි. ඒවා මොනවද? සීතස්ස, උන්නස්ස, දිගච්ඡාය පිපාසය, බඩගින්න පිපාසය, සීතය, උෂ්ණය. දංස මකටවාතා සපසනින් සම්පස්සාන. මැසි මදුරු සතා සර්පයා මේ වගේ අය. මේ ස්වභාව ධර්මයේ අපිට සීතල වෙනස් කරන්න බෑ. නමුත් අපිට ඒක ඉවසලා ඒක මගහැරෙන කටයුතු කරන්න පුළුවන් යමක් පිරවගත්තහම. උෂ්ණත්වයෙන් අපි අර අවානක් මේ වටහත්තක් ඒ කාලේ පෑන් තිබුණේ නැහැ, අද නම් පෑන් එකක් තියෙනවා. ඒ වගේම බඩකින්නට අපි මොනවා හරි ගන්න ඕන. බඩකින්න නෙවෙන්න පිපාසයට ජලය බොන්න ඕන. ඒ වගේම මැසි මදුරුවන් අපි අර නෙට් එකක් දාලා හරි ඒ සත්තුන්ගෙන් මගහැරලා ඒකෙන් අදිවාස පහතබ්බා කරන්න ඕන. ඉවසා විමසා. ඒවට එකට එක කරන්න ගියොත් ගැටුණොත් තරයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්න ගියොත් අර අදිවාසනා පහතබ්බා නෑ, නාදිවාසීති. එහෙමනම් න අදිවාසීති. එක මුදට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා දුරුත්තානං දුරාගතානං වචනපතානං. දුරින් දුරු කළ යුතු වචනපත තමයි අද සියලු මාර්ග මේ මාර්ගයේ හොයන්නන්ට. දුරින් දුරු කළ යුතු වචනපත තමයි ඔය රේඩියෝවල, සංවිධානවල, ගුවන්විදුලිවල, පත්තරවල, සංනිවේදන මාර්ගවල බොහෝ තියෙන්නේ. මේ නිවන් මඟට බාධක අර බහ දුරින් දුරු කළ යුතු වචන පත මේ පෘථග්ජන මිනිස්සුන්ගේ. ඒ වගේම උප්පන්නානං සාරිකානං වේදනාන. ඔය ඔලුව කැක්කුම හැදින් තියෙනවා, බඩිය කැක්කුම හැදින් ඉඩ තියෙනවා. මේ වගේ තව නොයෙක් දේවල් මේ නිවන් මඟට මේ ප්‍රතිපිළිවෙත අනුගමනය කරන්න මේ ආනපාන සති සමාධිය වඩාගෙන යන්න පාඩක වෙන්න පුළුවන්. ඒවා ඉවසලා විමසලා එවන් මිදී නිදහස් වෙන්න ඒවට කළ යුතු ප්‍රතිකර්ම යොදලා ඒ ප්‍රතිකර්ම වලින් ඒවා මිදී නිදහස් වෙන එකයි. යං හිච්ච බිකේ අනදිවාසයතෝ උප්පජ්ජයෝ. ඒ ආදිවාසයක කියන එකේ විරුද්ධ වචන තමයි අනදිවාසයතෝ. ඒ නොයවසා එකට එක කරන්න යන්න හොඳ නැහැ. උපන් වැරදි සිතුවිලි අනුව කටයුතු කරන්න ඕනේ. කළොත් ආස්වාභිඝාත පරිලහ කරන්න බෑ. මේක තමයි අදිවාසනා පහතබ්බා. ඊළඟට මේ ඉවසා විමසා මගහැරිය යුතු කොටස එකක්. ඊට පස්සේ පරිවජ්ජනා පහතබ්බා ඊගාවික සහ මුලින්ම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා ඉවත් කළ යුතු දේ පරිවජ්ජනා පහතබ්බා. අර සීතය, උෂ්ණය, දංස මකත වාතා සපසරින් වගේවා අපිට ඉවත් කරන්න ඉවසලා විමසලා මිසක් මගහරින්න මිසක් බෑ. නමුත් යම් යම් දේවල් තියෙනවා සහ මුලින්ම පරිවජ්ජනා පහතබ්බා ප්‍රතික්ෂේප කළා. ඒවා සම්පූර්ණයෙන්ම ඒවා මගහැරලා ඉවත් වෙලා යනවා. ඒ කාලේ නම් චණ්ඩං හත්තින් ඔය වල් අලි හිටියා වල් අස්සය හිටියා ඒ කාලේ මේ රටේ වල් අලි වල් අස්සය ඒ වගේම චණ්ඩං ගෝණං චණ්ඩං කුක්කුරා තව නොයෙකුත් මේ වගේ වල් සත්තු හිටියා මේ යෝගාවචරයන්ට කරදර කරන දැන් සමහර විටක ගල් ගුහාවකට ගියාම මේ ගල් ගුහාවේ වලසු ඉන්නවා මේ වලසු ඒකේ මේ ඉන්නවා රැහනක් වැස්සට ඇවිල්ලා හරි ඒ වලසු ඉන්න තැන තමන්ට ඉන්න බෑ පරිවර්ජන අපාය තමයි තමන් සම්පූර්ණයෙන්ම ඒ අය මග ඇරලා ඒ අයගෙන් ඉවත් වෙලා වෙන තැනක් යහපත් තැනක් සුදුසු තැනක් හොයාගෙන යන්න ඕනේ අර අදිවාසන අපාතබ්බා ඉවසලා විමසලා මගහැරිය යුතු මේක එතනින් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම පරිවර්ජනා පහතබ්බා ඒ වගේම ඒ අද හැබැයි ඔය චණ්ඩං හත්තින් අස්සංගෝණං කුක්කුරන්නේ මේ අද මගහැරිය යුතු සම්පූර්ණ අත්හැරිය යුතු අද ඔය නොයෙකුත් සංවිධාන තියෙන්නේ නොයෙකුත් දේශපාලන සංවිධාන ඒ වගේම ඔය මේ නොයෙකුත් ඉන්ටර්නෙට් රූපවාහිනී පුවත්පත්වල ඔය තියෙන සංනිවේදන මාර්ග ඔය ටෙලිෆෝන් වගේ දේවල් මේ හිත කිලුටු කරන ඔය බාහිර ආගන්තුකේ උපකිලිට්ටේන උපකිලිට්ටන් එන නොයෙකුත් දේවල් තමයි අද මේ යෝගාවචරයන්ට මේ මාර්ගයට හරස් වෙන්න හේතු වෙන්නේ තව නොයෙකුත් දේවල් හිත කුප්පණය කරන කලඹවන හිත විසෝපේටපත් කරන හිත රාගෙන් ද්වේෂෙන් මොහෙන් කිලුටු කරන දේවල් තමයි අද පරිවර්ජනා පහත් කළ ඒ එක කොටසක් ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා අහිංකානුං කණ්ඨ කට්ටානම් සොබ්බම් පපාතං චන්දනිකං ඔලිගල්ලම් යථාරූපේ අනාසනේ නිසින්නම් යථාරූපේ අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් මේක තමයි අද තියෙන බලවත්ම දේ අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් අද සියලු බොහෝ දෙනා මේ අනාසනේ නිසින්නම් ශාසනය විනාශ කරන අනුශාසනය වෙනස් කරලා දේශනා කරන අර පුග්ගලම්පාහං කියලා ඊයේ සූත්‍රයේ තිබුණා අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් වැරදි චරියා වැරදි ඔය බැඳුම් පිදුම් දැන් ඔය පන්සල්වල දේවාල තියෙනවා නම් ඒක අගෝචරේ චරන්නම් අනාසනේ නිසින්නම් මේ පන්සලෙත් ඇති තියෙනවා වුණත් දැන් ආනායකම්දුර අයින් කරයි සමහර විට පන්සලේ දේවාලයක් තියෙනවා නම් අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් අනිවාර්යෙන් වෙනවා. මොකද ඔතෙන්ට එන්නේ දේවාලයට එන්නේ වස් කවි කියන්න. දේවාලයට එන්නේ ශාප කරන්න. දේවාලයට එන්නේ පලි ගන්න. දේවාලයට එන්නේ අර වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් පොල් ගහන්න පලි ගහන්න ශාප කරන්න. ඒක තමයි අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්න. මේක හැබැයි අර අද ඔය ගමේ මිනිස්සු හිතන්නේ දේ පන්සලේ තියෙන දේවාලයට ඇහිලා යාතිකාවක් කරලා ගීතිකාවක් ගහලා වස් කවියක් කරලා අර එකට එක කරලා එකට එක පලිය ගන්න. හැබැයි මේක මේක මේ නිවනට බලවත්ම බාධකයක්. මේක තමයි අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම්. තව හුඟක් දේවල් තියෙනවා මේ මං එකක් දෙකක් කිව්වේ මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය දේවාල සියලු තැන්වල තියෙන්නේ පලි ගහන වස් කවි කියන යාතිකා කරන දෙවියන්ට කන්න ලව් කරන යාඥා කරන තැන්. ඒවා ඊ කටයුතු කරන පුද්ගලයොත් ඒවා නිසා ඒවැන් දුක් විඳින පුද්ගලයොත් අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් බවට පත් වෙනවා. ඒ අය පාපකේ මිත්තේ භජන්තම්. එනිසා ඒ අය පාප මිත්‍රයෙන් භජනය කිරීමයි කරන්නේ. ඒ වගේම සබ්‍රහ්මචාරීලා එයන් වෙනස් වෙනා. ඒ නිසා පාපකේ ස්ථානේසු උක්කප්පෙයු. එකෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒක තමයි පරිවර්ජනා පහ තබ්බා. ඊළඟට විනෝදනා පහ තබ්බා. විනෝදනා පහ තබ්බා මේ බාහිරයකින් එන දෙයක් නෙමෙයි. ඒක තමා තුළින් තමා අතීතය අර දීගංවා. දීගංවා තමා විනෝදනා පහටබ්බා. මේක උප්පන්නම් කාම විතක්කම් විචාරං. උප්පන්නම් ව්‍යාපාද විතක්කම් විචාරං. උප්පන්නම් විහිංසා විතක්ක විචාර. කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර තමා අපි අධ්‍යාත්මයෙන් එන්නේ, ඇතුළාන්තයෙන් එන්නේ. අර දීගංවා ආශ්‍රය නොකළ යුතු, ප්‍රහාණය කළ යුතුදේ. ඒ අනුව ඒ උපන් නූපන් කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර උපන් නූපන්නේ පාපකේ අකුසලයේ ධම්මේ නාදිවාසේති පදහති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවං ගමේති. ඒක උපදින්නට එනකොටම ඒ කාම විතක්ක විචාරය නෙක්කම්ම සවිතක්ක සවිචාර බවට පත් කරගන්න, ව්‍යාපාද විතක්ක අව්‍යාපාද මෙත්තානුස්සති සවිතක්ක සවිචාර බවට පත් කරගන්න, උපදින්නට එන විහිංසා විතක්ක විචාර අවිහිංසා සවිතක්ක සවිචාර බවට පත් කරගන්න ආර්ය ශ්‍රාවකයෙක් දැනගන්න ඕන. ඒ අනුව හිත පිරිසිදු වෙනවා. කිලුටු වෙන්නට එන හිත කිලුටු වෙන්නේ නැහැ. අර අන්සය උපදින්නේ. ඒ අනුව අර කාමාශය භවාශය අනුසය උපදින්නේ. කාමාශය උපදින්නේ කාම විතක්ක විචාර, භවාශය උපදින්නේ ව්‍යාපාද විතක්ක විචාර, අර අවිද්‍යාශය උපදින්නේ විහිංසා විතක්ක විචාර. ඒ නිසා ඒ උපදින්නේ. ඊළඟට අවසාන පියවර භාවනේ පහතබ්බා. භාවනේ පහතබ්බා කියන්නේ මේ භාවනේ පහට බැහැටියට දීලා තියෙන්නේ සත්ත බොජ්ජංග පූර්ණය කර ගැනීම. දැන් මහා සතර අතිපට්ඨාන සූත්‍රයේ ဒုတိය භික්ඛු සූත්‍රයේ සූත්‍ර 599ක බුදුහාමුදුරුවෝ කිව්වා, ඒක ධම්මෝ භාවිතෝ බාහිරුයිකතෝ චත්තාරයන්නේ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්තු ආනපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සත්ත බොජ්ජංගේ පරිපූර්ණයි. එතකොට සත්ත බොජ්ජංගයම පරිපූර්ණය වෙනවා ආනපානසති සමාධිය වැඩිවීමෙන්. ආනපානසති සමාධිය නිවැරදිව මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති හැටියට යම් කෙනෙක් නිවැරදිව වඩනවා නම් පූර්ණය වෙන්නේ සති සම්බොජ්ජංගය. ඒ සති සම්බොජ්ජංගය පූර්ණය වීමත් සමග ආර්ය ශ්‍රාවකයා විවේක නිස්සෘත, විරාග නිස්සෘත, නිරෝධ නිස්සෘත, වොස්සග්ග පරිණාමී තත්වයෙන් ඒ පුද්ගලයා නිවෙනවා, මිදෙනවා, නිදහස් වෙනවා, විමුක්තියට පත් වෙනවා. භව උදුරා දමනවා. භව රාග භව, ද්වේෂ භව, මෝහ භව පියවර හතකින්, අංග හතකින් උදුරා දැමීමයි බොජ්ජංග ධර්ම පූර්ණය කර ගැනීම. හැබැයි බොජ්ජංග ධර්ම පූර්ණය කරගන්න බෑ ආනපාන සති සමාධිය නැතුව. ආනපාන සති සමාධිය පුරනකොට සති සම්බොජ්ජංගය පූර්ණය වෙනවා. සති සම්බොජ්ජංගය පූර්ණ වුණාම අර විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වොත්සග්ග පරිණාමී සිතක් පිරිසිදු වුණාම ධම්මවිජය සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. ඒ අනුව ඒ දෙක අනුව විරිය සම්බොජ්ජංගය, ඒ තුන අනුව පීති සම්බොජ්ජංගය, ඒ හතර අනුව පස්සති සම්බොජ්ජංගය, ඒ පහේම එකතුවක් හැටියට සමාධි සම්බොජ්ජංගය, අවසාන වශයෙන් උපේක්ඛා සම්බොජ්ජංගය පූර්ණ වීමත් සමග අර ද්වින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිං පරිපූර්ණෙන්තු කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා මේ ආනපාන සති සමාධිය වැඩන්න බෑ දසනේන සම්පන්න නොවි. මේ සියලු පියවරවල් වල කිව්වේ ආනපාන සති සමාධියම තමා අර යෝනිසෝ මනසිකාරය, යෝනිසෝ මනසිකාරය දෙපැත්ත ආනපාන. යෝනිසෝ මනසිකාරය ආන කරන්න ඕන, අයෝනිසෝ මනසිකාරය පාන කරන්න ඕන. ඊළඟට අර මිත්‍යා අර කාමාසව භවාසව අවිද්‍යාසව උපදින පැරණිදේ පාන කරන්න ඕන. ඒ වෙනුවට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභාදී සමෝහ ආන කරන්න. ඒ නිසා මේ දිගටම තියෙන මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රේ ප්‍රායෝගික බැලුවොත් ආනපාන සති සමාධිය වැඩිවීමමයි සත්බොජ්ජංග පූර්ණය වෙනවා. මේකට දැනුමක් බොජ්ජංග කියලා වෙනම දෙයක් වඩන්න නැහැ. ආනපාන සති සමාධියේ වඩාගෙන යනකොට අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානයත් සත්බොජ්ජංගත් පූර්ණ වෙලා චතු අරිය සත්‍ය පූර්ණ වෙලා ප්‍රඥා විමුක්තිය ලැබලා මඟඵල ලබනවා. මේක තමයි තීරණය. මෙතෙන්දී තවත් අවසාන එක කොටසක් කියන්න ඕන. දැන් මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ මහත්ඵල මහානිසංස හතරක් අවසානයේදී විග්‍රහ කරනවා. ඒක තමයි අවසානම පේලි දෙක තුනේ තියෙනවා. බිකු සබ්බාසව සංවර සංමුතු විහෙරති. යම් කිසි කෙනෙක් බව උදුරා දමන්නට කටයුතු කරන බික්කු කියන්නේ බව උදුරා දමන බව ක්ෂය කරන්නට බික්කු සංවර ඌ සංඋතස්සෝ අර සම්මා සමාධියටපත් වෙලා සම්මා දක්ඛාතා වෙලා සම්මා දිට්ඨියටපත් වූ කෙනෙක් මේ මාර්ගය වඩාගෙන යනකොට ආනපාන සති සමාධිය අච්චෙච්චි තන්නං කියන්නේ සය දොරකින් වැగిරෙන කෙලෙස් සහ මුලින්ම කැපිලා තණ්හාවෙන් ක්ෂය වෙනවා. තණ්හක් ක්ෂය වෙනවා කියන එකමයි අච්චෙච්චි තන්නම්. අර වෙන වෙන සූත්‍රවල තියෙනවා තණ්හක් ක්ෂයෝ නිබ්බාන. මෙතන තියෙන්නේ අච්චෙච්චි තන්නං. හය දොරින් වැగిරෙන අර ඇලින තණ්හාව සහ මුලින්ම හිතෙන් කපා දාන්න අවසන් කරන්න පුළුවන්. ඒක පළවෙනි මහත්ඵල මහාන්සන්. දෙවෙනි මහත්ඵල මහාන්සන්සය විවත්තයි සංයෝජන. අර දස සංයෝජනයම මේ සංසාර රිය ගමනට ඈඳු බැඳුණු සංයෝජන 10ම විවත්තයි. අර වට බැමි 10ම කපලා දානවා. බැමි 10ම මිදී නිදහස් වෙනවා. තුන්වෙනි එක සම්මා මාන අභිසමය. සම්මා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සදාටම මිදී නිදහස් වූ පිරිසිදු මනසක් ඒ පුද්ගලයා තුළ පවතිනවා, ක්‍රියාත්මක වෙනවා. අන්තමකාසි දුක්ඛක්ඛාසාති හතරවෙනි මහත්ඵලෙ මේ දුක් පැවැත්ම අවසන් කරනවා. රිය ගමන අවසන් කරනවා කියලා අවසන් කරනවා. හොඳයි, දැන් මේ එක එක අය කතා කරන අවස්ථාව නෙමෙයි. පොඩ්ඩක් කවුරුත් සාධුකාරයක් දෙන්න නැව. මේ දැන් තියෙන්නේ ප්‍රශ්න තියෙනවා නම් අහන අවස්ථාවක්. තව පැය එකයි කාලක් විතර තියෙනවා ප්‍රශ්න අහන්න. ඕන කෙනෙකුට තමන්ට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මයික් එකක් අරගෙන ප්‍රශ්නේ අහන්න. කොහම හරි දැන් යම් යම් බාධක තියෙනවා කම්මාවර කොහම වුණත් මොන හරි ප්‍රශ්නයක් ප්‍රශ්නේ ඇවිල්ලවත් නැගිටලා හරි අහන්න. ඔව් අහන්න, ප්‍රශ්නේ අහන්න. මේ උපාසකම්ම කෙනෙක් අහනවා මොකද්ද ප්‍රාණයාම භාවනාව. බුදුහාමුදුරුවෝ බුදු වෙන පෙර බෝසත්තුමා බෝසත් අවදී අවුරුදු 6ක් තුල මේ ප්‍රාණ යාම කියලා භාවනාවක් කළා. ඒ කියන්නේ ප්‍රාණයාම භාවනාව මේ කසින පිරියම් කිරීමෙන් භෞතික වශයෙන් ලෞකික වශයෙන් යම් මේ පිරිසිදු වීමක් පැලැස්තර පිළියමක් කරන්න උපකාර වුණු භාවනාවක් ආනපාන ප්‍රාණයාම භාවනාව කියලා එදා උපනිෂද් ධර්මයේ වේදාගමෙත් ජෛනාගමෙත් බුදුහාමුදුරුවෝ උපදින්නට ඉස්සෙල්ලා අර උද්දකරාම පුත්‍ර ආලාර කාලාම මේ පංචවග්ගයේ භික්ඛුන් සියලු දෙනා ඒ වගේම ගයා කාශ්‍යප නදී කාශ්‍යප ජටිල කාශ්‍යප මේ සියලු දෙනා භාවනා කළේ ඔය කසින පිරියම් කිරීමක්. ඒකේ වායෝ කසිනේ තමයි ප්‍රාණයාම ආනපාන භාවනාව හැටියට තිබුණේ. ඒ ප්‍රාණයාම භාවනාවෙනුත් ධ්‍යාන ලබා ගන්න පුළුවන්. තාවකාලිකව තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරන භාවනාව ප්‍රාණයාම භාවනාව. ඒ ප්‍රාණයාම භාවනාවෙන් කෙලෙස් තාවකාලිකව රාග ద్వේෂ කියන කොටස් දෙක යටපත් කරන්න පුළුවන් වගේම ධ්‍යාන අනාර්ය ධ්‍යාන ලබන්න පුළුවන් වගේම චේතෝ විමුක්තිය ලබන්න පුළුවන් වගේම අභිඥා ලබන්නත් පංච අභිඥා ෂඩ් අභිඥා අෂ්ට අභිඥා ලබලා යම් ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න තුන්කල් දකිනා නුවණක් ලබන්න අර දිව කන දිව ඇස දිව මන ලබන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර ඒ තිබුණු කසින පිරියම් කිරීම වායෝ කසිනය මුල් කොට ගත්ත තව නොයෙකුත් තේජෝ කසිනය වායෝ ආපෝත් පටවි වර්ණ කසින තිබුණා. සම සතලිස් භාවනාවේ බුද්ධඝෝසහාමුදුරුව ඉදිරිපත් කළ හතලිස් කර්මස්ථාන වලින් තිහක්ම අයිති ප්‍රාණයාම භාවනාවලට. ඒවා ජෛනාගමේ උපනිෂද් ධර්මයේ අතීතයේ පටන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර පටන්ම ලෞකික වශයෙන් මිනිසුන්ට මේ පැවැත්ම තුළ යම් සහනයක් ලබා ගන්න යම් සාමාන්‍ය මිනිහෙකුට කරන්න බැරි දෙයක් කරන්න පෙන්වන්න උපකාර වන දේ ප්‍රාණයාම භාවනාව. ඒකේ එකම අඩුව තියෙන්නේ මේ කෙලෙස් මුල් තුන රාගමුල ද්වේෂමුල මෝහමුල සදාටම සහමුලින්ම උදුරා දමන ක්‍රමයක් නෙමෙයි ප්‍රාණයාම භාවනාවේ තිබුණේ. තියෙන්නේ යටපත් කරන ක්‍රමයක්. තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරනවා. සමුච්ඡේද වශයෙන් සමුග්ගාත වශයෙන් නිස්සරණ වශයෙන් කෙලෙස් උදුරා දමන ක්‍රමයක් ඒ ප්‍රාණයාම භාවනාවල තිබුණේ නැහැ. ඒ නිසා මේ උලං ඇදීම පිටකිරීම වායෝ කසිනය තමයි ප්‍රාණයාම භාවනාව හැටියට මූලික වශයෙන් බුදුහාමුදුරුවෝ බුදු වෙන්නට පෙර සමාජයේ යෝගාවචරීන් අතර භාවනාන යෝගීන් අතර තිබුණේ භාවිතා කළේ. ඒකයි ප්‍රාණයාම භාවනාව. හැබැයි බුදුහාමුදුරුවෝ ප්‍රාණයාම භාවනාව තමයි බෝසත් කාලේ බුදුහාමුදුරුවෝත් කළේ. ධ්‍යාන ලැබුවා, අභිඥා ලැබුවා. බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ කසින පිරියම් කිරීම සහ ප්‍රාණයාම භාවනා සියලුම දේ ඉවත් කළා. මේ ආනපාන සති සමාධි සති භාවනාවක්. සති සමාධි භාවනාවක් බුද්ධ භාවනාවක් හැටියට බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළා. භව උදුරා දමන සති භාවනාව බුද්ධ භාවනාව. ඒක ප්‍රාණයාම නෙමෙයි. දිනපතාම ණය වෙන්නේ වැරදි කළොත්, අකුසල් කළොත්, රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කළොත්. වැරදි කළොත් හිතෙන් කයෙන් වචනයෙන් කායන වාචා චිත්තේන පමාදේන මයාකතං වුණොත් ප්‍රමාදයක් වෙලා තමන් අතින් වැරද්දක් වුණොත් ගෙවන්න බැරි ණයක් වෙනවා. ගෙවන්න වෙන කොයි වෙලාවෙ හරි එක ණයක් වුණොත් පොඩි සියවරක් ඉපදිලා ගෙවන්න වෙනවා. අද මේ ඉපදිලා ඉන්න සියලුම දෙනා අතීතේ වෙච්ච සිදුවෙච්ච ණය ගෙවන්නයි ඉපදිලා තියෙන්නේ. හැබැයි අර පෘථග්ජන පුද්ගලයෝ අර අතීතේ වෙච්ච ණය කොටසක් ගෙවන අතරෙම අනාගතයේදී ගෙවන්න ණය ඒ වගේ දහ ගුණයකින් එකතු කර ගන්නවා. ණය ගෙවන අතරේ අලුතෙන් ණය ගොඩක් හදාගන්න. මේක තමයි අර රිය ගමන. මේක තමයි පැවැත්ම. මේක තමයි දිගටම පවත්වාගෙන යන්නේ. ගෙවන්න පුළුවන්. දැන් හරක් 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 වෙලා ඉපදින්නෙම ණය ගෙවන්නමයි. දැන් හරක මස් වලින් කිරි වලින් ඒ වගේම කුඹ ගොයම් පාගල කුඹුරු පාගල කරත් ඇදලා මේ ඔක්කොම හරක කරන්නෙම ණය ගෙවන එකමයි. හරකා කියන රටා ණය ගෙවන්නමයි ඉපදිලා තියෙන්නේ. හැබැයි ණය ගෙවලා ගෙවලා දැන් හරක ණය වෙන වැඩ කරනම හරිම අඩුයි. ප්‍රාණඝාත කරන්නේ මස් මාළු කන්නේ ඈ බොහොම වැරදි වැඩ කරන්නේ කරන්නේම හරක ණය ගෙවන එක. නමුත් මිනිස්සු ණය ගෙවන අතර අලුතෙන් ණය වෙනවා ඊට වැඩිය අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩ කරලා අකුසල් දස අකුසල් කරලා වැරදි දේ කරලා ණය වෙනවා. ණයත් ගෙවනවා ටිකක්. නමුත් ඊට වැඩිය ණය වෙනවා. භූත ප්‍රේතාත්මෙත් ණය වෙනවා. ණය ගෙවන්න බෑ ඒගොල්ලන්ට ණය ගෙවන්න බෑ. ඒකනේ ප්‍රශ්නේ. ඒගොල්ලන්ට ණය ගෙවන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. දැන් හරකුන්ට නම් ණය ගෙවන්න පුළුවන්, මිනිසුන්ට නම් ණය ගෙවන්න පුළුවන්, භූතයෝ දන්නේ නැහැ ණය ගෙවන්න. ඒ නිසා හැබැයි ණය වෙනවා. අනුන්ගෙන් ඉල්ල ඉල්ල ණය වෙනවා. ලැබුවොත් තව කල්ප කාලාන්තරයක් ඉන්න වෙනවා. ණය ගෙව ගෙව ණය ගෙවන්න ක්‍රමයකුත් නැහැ. එතකොට ණය වෙච්ච දේවල් ඔහේ ගෙව ගෙව ඒ භූත වේත කියන තත්වයේ ඉන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියෝ වෙන්නෙම භූත පෙරේතයෝ වෙන්නෙම රූපී අරූපී යම් යම් බ්‍රහ්මතලවල උපදින්නෙම ණය ගෙවන්න. හැබැයි ණය ගෙවන්න බෑ. ණය ගෙවන්න ණය ගෙවන්න පුළුවන් එකම තැන මේ මනුස්ස ලෝකෙත් තිරිසන් ලෝකේ කොටසකටත් ණය ගෙව්ව හැකි හරක් වගේ අයට. හැබැයි දැන් ඒ තිරස්චීන ලෝකෙත් කොටියෙක් වෙලා ඉපදුනොත් ණය ගෙවනවද ණය වෙනවද? ණය වෙනවා. ණයෙක් වෙලා ඉපදුනොත් ණය වෙනවා. ඒක නිසා ණය කන්නේ මොනවද? ඔය මස් මාළු බිත්තර ගෙම්බෝ සත්තුනේ ණය වෙනවා. දැන් මෙහෙමයි, ඒගොල්ලන්ට වැටුපක් ගෙවලා ණයෙන් කොටසක් ගෙවනවා. නමුත් සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ අපි හිතමුකෝ ඒගොල්ලෝ දවසකට රුපියල් 1000ක වැඩ කරනවා. 1000ම ගෙවන්නේ නැහැ. 500යි ගෙවන්නේ. 500ක් ගෙවනකොට තව 500ක් ඔයගොල්ලන්ගේ යැපීමට ව්‍යාපාරය දියුණුවට ඉතුරු කරගන්න. එතකොට අර 500 කොටසක් දැන් එයත් කරන්නේ අර සේවකයාත් කරන්නේ ණය ගෙවීම. එයත් ණය තියෙන හින්දායි මෙතන සේවයට ආවේ. මෙතන සේවය කළා හම්බ කළා දෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ හැබැයි මේ 1000ක් හම්බ කළාම 1000ම දෙනවා නම් ඒක හරියන්නේ නැහැ. ඒක ක්‍රමයක් නෙමෙයි. එහෙමනම් ඒගොල්ලෝ ණය වෙනවා ආයිසරයා. දැන් රජයේ සේවකේ කරි කවුරු හරි රුපියල් 1000ක් පඩි ගන්නවා නම් 1000ට ගැලපෙන වැඩක් කරන්න ඕන. කලේ නැත්නම් ඒ පුද්ගලයා ණය වෙනවා. ඒ නිසා දැන් තමන් ගන්න වැටුපට සරිල සේවයක් යුතුකමක් වගකීමක් කරන්න ඕන. ඒක කළොත් තමන් ණය මිදී නිදහස් වෙනවා. රුපියල් 1000ක් අරගෙන රුපියල් 500ක වැඩ කළොත් ණය වෙනවා. ඒ වගේම රුපියල් 1000ක වැඩ අරගෙන රුපියල් 500ක් දුන්නොත් එතෙන්දිත් පොඩි ණයවීමක් වෙනවා. නමුත් තමන් මේ සියලු ආයෝජන කරලා තියෙනවනේ, එයාට වැඩ පහසුකම් සලසන්න. ඒක නිසා අර 500 කසේ වෙතත් 700ක්වත් දෙන්න ඕන. 300ක් තමන්ට අයිති. ඇන්න බැරිද තාම?
දැන් මම මේ තුන්වෙනි භාවනා වැඩසටහන සහභාගී වෙන මට තේරුම් ගත්තා මේ අපි තියෙන රාග දේශ මෝහ එන වේගය අඩුයි කියන එක. නමුත් මේ හිටපු ගමන් ආයෙත් මතුවෙනවා කියන එක. මේකට ආනපාන සති සමාධියම වැඩුවොත් හරියනවා.
ආනපාන සති සමාධිය හැම මොහොතකම අර පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති කරන්න ඕන. ඒක හැබැයි ඕනම වැඩක් කරමින් කරන්නත් පුරුදු වෙන්න ඕන. දැන් තාම ඕනම වැඩක් කරමින් කරන්න පුරුදු වෙලා නැහැ. ඒකයි හේතුව. දැන් අපි ටික ටික පුරුදු වෙන්න ඕන. නානකොට, කනකොට, උයනකොට, යනකොට, එනකොට, වැඩ කරනකොට, කාර්යාලයක, වාහනයක ඉලවනකොටත් තරහක් આવුත් මෙත්ත අනුසතිය වැඩුවනම් ආනපාන. රාගයක් આવුත් අසුභ අනුසතිය වැඩුවනම් ආනපාන. අර මානයක් ආවනම් නිච්ච සුඛ අත් වුණා නම් වැරදි දෙයක්. අනිච්ච දුක නැත අනුපස්සනා කරනා නම් මනස් මරණානුසුතිය වැඩුවා. මේක පුරුදු වුණොත් ඉබේම මේක පුරුද්දක් පුහුණුවක් හැටියට එකපාරට තරහ සිතුවිල්ලක් එනවා එන මොහොතෙම ඒක ගිහිලා මෛත්‍රිය එනවා. රාගයක් එනවා එන මොහොතෙම රාගය එනවා. හැබැයි අසුභානුසුතිය වඩනවා. මානෙ එනවා මරණානුසුතිය වඩනවා. බැඳින්නේ එනවා නිබ්බිදානුසුතිය වඩනවා. බුද්ධානුසුතිය වඩනවා. මේක තමයි ප්‍රායෝගික වෙන්න ඕන. මේකට පුරුද්දක් පුහුණුවක් අවශ්‍යයි. ඒකනි බුදුහාමුදුරුව දවස් 7ෙන් කරගන්න පුළුවන් දෙයට අවුරුදු 7ක් දුන්නේ. හැබැයි අවුරුදු 7කුන් කරගන්න බෑ හරියට භාවිතයට නොගත්තු. හරියට භාවිතයට ගන්න ඕන. පුරුද්දක් පුහුණුවක් ලබන්න ඕන. හිත මේකට පදම් කරගන්න ඕන. පဋාණ කියන්නේ පදම් කරගන්න. එනිසා මේ පဋාණ කියන දෙයම පဋාණ කියන්නේ හිත හොඳට පුහුණු කරගෙන පුහුණු කරගෙන පදම් කරගන්න ඕන. ඒ වැඩේට ගැළපෙන ආකාරයෙන්. ඒදී කරන්න.
වහන්සේට දීර්ඝාෂ ලැබේවා.
මේ මයික් එක කරන් කියන්නේ දැන් මයික් එක තියෙනවා. ආරණ ඕනට ප්‍රශ්න අහන්න දෙන්නකෝ.
වසරයවරි හතුන් වහන්ස දැන් අපිට
ඇහෙන්න කියන්න හොඳට
රාග ද්වේෂ මෝහ සිතිවිල්ලක් ආපුවම අපි ආන පාන කරන්න ඕනේ මුලින්ම මෙත්තා කරුණා මුදිතා
නෑ මෙත්තා නුස්සතිය වඩන්නේ මොන සිතිවිල්ලක් මොන වැරදි සිතිවිල්ලක් ආවොත්ද
ද්වේෂ සිතිවිල්ලක්
ද්වේෂ සිතිවිල්ල අසුභානුස්සතිය වඩන්න ඕන මොන වැරදි සිතිවිල්ලක් ආවනම් ප්‍රිය මනාප දෙයකට ඇලෙන්න රාග සිතුවිල්ලක් ආවන මරණානුස්සතිය වඩන්න ඕන ඒ රාගය ద్వේෂය මුලින් උදුරා දමන්න තේරුණාද එතකොට රාග සිතුවිල්ලක් ආවොත් අසුභානුස්සතිය ద్వේෂ සිතුවිල්ලක් ආවොත් මෙත්තානුස්සතිය ඒ දෙකම මුලින් උදුරා දමන්නට හිතෙන් මරණානුස්සතිය සහ
යමක් කෙරෙහි මෛත්‍රියක් අපේ හිතට මෛත්‍රියක් උපේක්ෂා සිතුවිල්ලක් ආවොත් ඒ වෙලාවට අපි කටයුතු කළ යුතුයි
උපේක්ෂා සිතුවිල්ල දේවිතයි භාවිතයි බහුලී කතා උපේක්ෂා සිතුවිල්ල හොඳයි උපේක්ෂා සිතුවිල්ලකින් වරදක් වෙන්න පාපයක් වෙන්න අවඩක් වෙන්න Tamanṭo අජත්තාව බහිද්දාව
එතන අපිට යුගනද්දව වඩන්න දෙයක්
යුගනද්ද දැන් සමත භාවනාව මෙත්තානුස්සතිය අසුභානුස්සතිය සමත මරණානුස්සතිය බුද්ධානුස්සතිය විපස්සනා ඒක තමයි යුගනද්ද ඒ දෙකම එකටම එක සමගාමීව එකම කාරණේට වඩනකොට ඒක යුගනද්ද භාවනාවක් වෙනවා
වහන්සේට දෙකෂිවිය
ආ දැන් ওই මහත්යට දෙන්නකෝ මහත්ය ප්‍රශ්න අහන්න දීලා ඉඳේ මහත්යට දෙන්න
අවස්ථරයතුමින් වහන්සේ දැන් අපේ දෙමව්පියෝ මිය ගිහිල්ලා අවුරුදු 50ක් විතර වෙනවා අපි දැන් පින් දුන්නත් ඒ දෙමව්පියන්ට පින් ලබා ගන්න පුළුවන්ද
අපොයි මේ අවුරුද්ද මේ ජීවිත කාලෙ නෙමෙයි ඔය මහත්තයාගේ මීට ආත්ම 500කට 600කට ඉස්සෙල්ලා ඉන්න අම්මා උනත් තාත්තා උනත් අද පරදත් වූ ජීවියෙක් ඉපිලා ඉපදිනවා නම් ඔය මහත්තයට පින් දෙන්නත් පුළුවන් ඒගොල්ලන්ට ගන්නත් පුළුවන් මේ ආත්මේ නෙමේ මීට පෙර ආත්මයක අම්මා හෝ තාත්තා හෝ සිය ආච්චි වෙන්න පුළුවන් ඥාතිවරයෙක් වෙන්න පුළුවන් අද පරදත් වූ උපජීවී කෙනෙක් වෙනවා වෙලා ඉන්නවනම් භූතෙක් පෙරේතෙක් දෙවියෙක් දේවතාවෙක් රූපී බ්‍රහ්මයෙක් වගේ වෙලා ඉන්නවනම් ඒ සියලු දෙනාට ඔය මහත්තයාට අද පින් දෙන්නත් පුළුවන් ඔය මහත්තයා අද දෙන පින් ඒ අයට ගන්නත් පුළුවන් කැපකොට පින් දුන්නත් පින් පැවරුවොත් ඒ අය මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවෙන් ඒ අයට මිදී නිදහස් වෙන්නත් පුළුවන්. නමුත් හරියට තේරුම් ගන්න ඕන අපි පින් දෙනකොට තුන් සිට පහ දාගෙන දෙන්න ඕන කැපකොට පින් දෙන්න ඕන ඒ අය මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවක් තියෙන්න. දැන් බොහෝ දුරට අද මේ තමන්ගේ මේ ජීවිත කාලේ මිය පරලොව ගිය අම්මට තාත්තට තමන්ගේ ආදරේ තියෙනවා නම් තමන්ගේ බැම්ම බැඳීම උපාදානය තියෙනවා නම් පින් දෙන්නේ මිනිස්සු අදත් මේ අම්මා මගෙත් මතුමතුත් මගේම අම්මා වෙලා ඉපදේවා කියලා. ඒක රාගයයි මෝහයයි සහිත වූ චේතනාවක් ඇතුව කැපකොට පින්දීමක් වෙන්නෙත් නෑ මුදවා නිදහස් කිරීමක් වෙන්නෙත් නෑ තමන් අමාරුවේ වැටෙන දේකුත් වෙනවා. දැන් ඔය අම්මා හරකෙක් වෙලා ඉන්නවා නම් එහෙනම් හරකයා අර හරපැටියෙක් වෙලා ඉන්න ගමයි මේ ප්‍රාර්ථනා කරන්නේ ඉල්ලන්නේ. ඉතින් ඒක නිසා අපි පින් දෙන්න ඕන ඒ අයව මුදවා නිදහස් කරන්නත් තමන් මේ සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වීම. තේරුණාද? අර ආයි නැවත නැවත ඒ අම්මගෙම කුසේ ඉපදෙන්න කිව්වා නම් මේ සංසාර ගමන හදන්නද ඔය පින් දෙන්නේ නවත්තන්නද?
හදන්න
පින් දෙනවා නම් පැවැත්ම. නවත්තන්න පින් දෙනවා නම් නැවැත්ම. ඒක නිසා පින් දෙන්නත් පුළුවන් පින් ගන්නත් පුළුවන් යම් යම් කොටස් ඉන්නවා.
දීර්ඝායුෂ ලැබේවා.
අවසරයි ස්වාමීන් වහන්ස. විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වෙස්සග පරිණාමී උසස් නියුණු තත්ත්වය යන කුමක්ද කියලා පැහැදිලි කරන්න.
ඔව්. විවේකාය නිශ්චිත. මේ වචනේ තියෙනවා වී කියන්නේ වැරදි දෙයින් වෙන්වීම. ඒ වැරදි දේ නිසා උපදින වේගයෙන් වෙන්වීම. වැරදි දේ උපදින්නේ කාය නිසා. අර සබ්බ කාය. එතකොට අර වැරදි දේ නිසා උපදින වේගයෙන් වේදනාවෙන් වෙන් වී ලබන විවේකාය නිශ්චිත වෙනවා. එතකොට අපි දැන් අපි හිතමුකෝ අපේ ගෙදර රූපාහිනියක් තියෙනවා ඔයගොල්ලන්ගේ. අපි හොඳට ඔක්කොම වැඩ නවත්තලා හොඳ පුටුවක හොඳට මෙහෙම ඉඳගෙන රූපාහිනිය බලනවා. මේක අර කාය විවේකය තිබුණට මානසික විවේකයක් නැහැ. හිතේ කිලුට බව අර වේගයේ උපදින ආයසරය. ඒ නිසා මේ කාය විවේකයත් මානසික විවේකයත් දෙකම ලබනවා නම් අර ඒ වේගයෙන් වෙන් වෙන්න ඕන. අර ක්‍රියාව නිසා උපදින වේගයෙන් වේදනාවෙන් වෙන් උනේ නැත්නම් විවේකාය වෙන්නේ නැහැ. විවේකාය නිශ්චිත වෙන්නේ නැහැ. විවේකාය නිශ්චිත වුණා නම් පමණයි විරාග රාගයෙන් වෙන් වූ අර පිරිසිදු බව, රෝධයෙන් වෙන් වූ පිරිසිදු බව නිරෝධ නිශ්චිත. එනිසා දැන් මේ තුනේම තියෙන්නේ නිවනට උපකාර වන බොස්සග්ග පරිණාම. නිවනට නැමුණු සිතක් නිවීමට විමුක්තියට උපකාරවන සිතක් බොස්සග්ග පරිණාමී සිත. ඒ බොස්සග්ග පරිණාමී වෙන්න පුළුවන් වෙන්නේ අර සති සම්බුද්ධංගය වඩනකොට ආනපාන සති සමාධිය වඩනකොට මොන වැඩක් කරමින් වැඩුවත් විවේකාය නිශ්චිත වෙනවා, විරාග නිශ්චිත වෙනවා, නිරෝධ නිශ්චිත වෙනවා, බොස්සග්ග පරිණාමී වෙනවා. ඒකයි සති සම්බුද්ධංගය වැඩුණාම ඊට පස්සේ ධම්මවිජය සම්බුද්ධංගයත් ඒකෙත් විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, බොස්සග්ග පරිණාමී උපදිකාය කාය විවේකේ චිත්ත විවේකේ ලැබෙනවා. ඒ විදිහට සත්වෙනි සම්බුද්ධංගයේදී භව අංග පිළිවෙලින් අංග 7කින් භව උදුරා ගන්න උපකාර වෙනවා. උපේක්ඛා සිත පූර්ණය වුණාම
පහන්සේට දීකයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. නරසිංහ
ගාථා. තව ලං කරගන්න.
නරසිංහ ගාථා වල තියෙන සත්‍යතාවය වහන්සේ පැහැදිලි කරලා දෙන්න.
නරසිංහ ගාථා බුදුහාමුදුරුවෝ අරහතුන් වහන්සේ කෙනෙක්ව සකස් කළා, ගොතලා, ලියලා කියලා දුන්න දේවල් නෙමෙයි. පස්සේ කාලෙක මේ බෞද්ධයේ නරසිංහ ගාථා ලිව්වා, කිව්වා. ඒ කිව්වේ යම් ආකාරයක නරසිංහ. නරසිංහ කියන්නේ නර කියන්නේ මිනිස්සුන්ගේ. සිංහ කියන්නේ මේ අපිට මග පාදා දුන්න බුදුහාමුදුරන්ටත් කියනවා සිංහ කියලා. සිව්හෙලේ සිංහ හිටියේ. ඉතින් ඒක නිසා නරසිංහ ගාථා හැටියට පස්සේ කාලෙක බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 1000කට පස්සේ ගොතපු ගාථා කොටසක් තමයි නරසිංහ ගාථා. ඒවා තමයි අර නොයෙකුත් ඒවා තියෙනවා. දැන් මේ තියෙන්නම හැබැයි බුදුහාමුදුරුවන්ගේ ගුණ ලක්ෂණ වගේ දේවල්ම තමයි නරසිංහ ගාථාවල තියෙන්නේ. ඒ වගේම ඔය යෝ වද තම්පව රෝමනු ජේසු ඒ සියලු දේ පස්සේ කාලෙක ගොතපුවන් මිසක් ත්‍රිපිටකයේ තියෙන දේවල් නෙමෙයි. බුද්ධාගමට ඔක්කොම ගත්තේ අටුවාවල තියෙන දේවල්. බුද්ධාගම හැටියට සියලු දේ අරගෙන තියෙන්නේ අටුවා ටීකා ටිප්පණි වල තියෙන දේවල් මිසක ගැඹුරු බුදු දහමේ තියෙන බොහොම සරල පිරිසිදු ධර්මය ගන්න තිබුණා. ගත්තේ නැහැ. ඒක දැනගෙන වැඩගත්කම දැනගෙන හිටියේ නැහැ. දැන් ඇත්ත වශයෙන්ම බුද්ධාගම පොතට, දහම් පාසල් පොතට ඇතුළත් කළ යුතු උනේ මහා රාහුලෝවාද සූත්‍රයේ අර පොඩි ළමයෙකුට කියා දුන්න ධර්මතාවයක්. තේරුම් ගන්න පුළුවන් වන ඒවා. ඒවයි කරන්න ඕන. ඒ වගේම තව බොහෝ සරල විදිහට තේරුම් කරලා දෙන්න තිබුණු තැන් තියෙන තැන් ත්‍රිපිටකේ තියෙනවා. නමුත් ඒවා අමතක කරලා අර මහායාන බුද්ධාගමෙන් හෝ පස්සේ කාලෙක අටුවාවල තිබුණ ඒවා ලෝකෙ හදන ඒවා. ලෝකෙ හදන්නට උපකාරක ධර්මය තමයි ලෝකෝපකාරයේ ලිව්වේ. ලෝකෝපකාරයේ තියෙන ඒවල් තමයි එක්කෝ අර තව මේ පස්සේ කාලෙක ලිව්ව හරියට පොත්පත්. මේ හෙළබිමෙත් ලිව්වා, ඉන්දියාවෙත් ලිව්වා බුද්ධාගමේ. ඒ පොත්පත් වලින් ගත්ත මේ පැවැත්ම ලෝකය සුවපත් කරන්න හදන්න පමණක්, ලෞකික සුවය සඳහා පමණක් උපකාර වන දේවල් තමයි බුද්ධාගම හැටියට තියෙන්නේ. ලෝකයෙන් එතර වෙන ධර්මය ගැලපෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ අයින් කළා මහායානිකයෝ. ඒක නිසා ලෝකයෙන් එතර වෙන්නට තියෙන ලෝකෝත්තර ධර්මය මිනිසුන්ට ගැලපෙන්නේ නැහැ කියලා අත්හැරියා. ඒකයි උනේ.
වහන්සේට දීර්ඝාසය.
අවසරයි අරුතින් වහන්ස, මම මේ පළවෙනි වැඩසටහනට සහභාගී වුණේ. මට තියෙන ප්‍රශ්නය මේ රාගමුල්, දේශමුල්, මෝහමුල් කියන මේ මුල් තුන ප්‍රහාණය කිරීමට ආරම්භ කිරීමමද දස්සනේන සම්පන්න බවට පත්වීම කියලා.
ඔව් ඒක ඇත්ත. ඉස්සෙල්ලාම මේ රාගමුල, දේශමුල, මෝහමුල දැකීම තමයි ධම්මෝ සන්දිටිකෝ වීම. එතකොට ධම්මෝ සම්දිට්ඨිකෝ නූනොත් සම්ම දක්කාටා වෙන්න බෑ. සම්ම දක්කාටා නොවුනොත් අර මෝහ මුල් පිළිබඳව දැනීමක් නැතුව මෝහ මුල් කපන්න උදුරන්න බෑ. දැන් මේක උදාහරණයක් තියෙනවා. අපිට තියෙන ලොකු දැවැන්ත ගහක්. මේ ගහේ තියෙන මුල් තුනයි. දැන් අපිට මුල් තුන එකක්වත් පේන්නේ නැහැ. දැන් අපි ගහ උදුරන්න හදනවා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද? ගහ උදුරන්නයි හදන්නේ. කපන්න නෙමෙයි. කපන්න නම් අපිට මුල් බලන්න ඕනේ කැපුවා. හැබැයි ගහ උදුරන්න නම් අපි ඉස්සෙල්ලාම මුල් කීයක් තියෙනවද කියලා මුල් පාද ගන්න ඕනේ. මුල් වල ප්‍රමාණය දැකලා මුල් කපන්න ඕන එකින් එක. හව මුල් තුනම හෝ එකටම කපන්න ඕන. මුල් තුනම කැපුවොත් ගහ ඉදිරියෙනවා. බුද්ධ වෙනවා.
ස්වාමීන්
වහන්සේ ඒක තමයි අවශ්‍ය.
ඒ දස්සනේන සම්පන්න බවට පත් වීමම නේද සෝතාපන්න වීම කියලා.
ඒකමයි සෝතාපට්ටි ඵලයට පත් වීම
කියලා කියන්නේ.
ඒකමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. ඒකමයි සම්මා දිට්ඨියට පත් වීම. ඒකමයි දස්සනේන සම්පන්න වීම. ඒකමයි අනුසෝතගාමි මාර්ගයෙන් පටිසෝතගාමි මාර්ගයට පත් වීම. තවත් හුඟක් දේවල් තියෙනවා. අඩු ගානේ මේ පියවර මේ පහවත් තේරුම් ගන්න ඕනේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. තව ප්‍රශ්නයක් තියෙනවා. මම මේට පියවර අහලා තියෙනවා. මේ ආත්ම භව භව 8ක් භව 9ක් 7යි තියෙන්නේ සෝතාපන්න වෙනකොට. භව 8ක් නැහැ කියලා 8වෙනි භවයක් නැහැ කියලා. ඊයේ මට දේශනාවේදී තේරුම් ගියා අර ජනසවත්සඹ කියන දෙවිතුමා නැවත ආත්ම 7ක් ඉපදෙනවා කියලා.
ඔව් දැන් මේකට හේතුව බුද්ධ ආගමේ ජාති සහ භව පටලවාගෙන දැන් ධර්මයේ තියෙන්නේ දැන් අර සම්පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා භව භව පච්චයා ජාති අපි භව කියන්නේ ජාති නෙමෙයි දැන් මේ සියලු දෙනා මිනිස් ජාතිය. ඒක නෙමෙයි මිනිස් භව. ඊට වඩා වෙනස් එකක්. මිනිස් භව නිසයි මිනිස් ජාතිය ඉපදුනේ. අපි මේ ජාති හතක් නෙමෙයි තියෙන්නේ මිනිස් භවට පත් උනාට පස්සේ සමහර විටක ඒ මිනිස් භව නිසා මිනිස් ජාති 10ක 12ක ඉපදෙන්න පුළුවන්. එතකොට මිනිස් භව එකක් මිනිස් ජාති තව එකක් පෙරේත භව තම එකක් පෙරේත ජාතියේ ඉපදීම තව එකක් දැන් පෙරේතේ හෝ භූතේ පෙරේත භවට පත් උනාට පස්සේ ලක්ෂ වාරයක් මිය ගිහිල්ලා නැවත පෙරේත භවේ යායන්තන්නා පුනෝ භවිකා වෙනවා පුන පුනා පෙරේත භවේ අර පෙරේත භව කියන බීජය තියෙන තාක්කල් පෙරේත ජාතිය උපදිනවා. ඒ නිසා අර පෙරේත භව තියෙන තාක්කල් ජාතිය උපදිනවා. ඒක නිසා මෙතන තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ නතේ භවං අට්ඨමන්නාදියන්. භවං අට්ඨ අටවෙනි භවක් නෑ. උදුර දාන්න තියෙන්නේ භව හතයි කාටද සෝතාපට්ටි ඵලයටපත් භව අට උදුරාදමිය යුතු භව අට උදුරාදමිය හැකි ක්‍රමය තමයි දැන් සෝතාපට්ටි මාර්ගය පූර්ණ කළා සෝතාපට්ටි ඵලයේ තව ජීවත් වෙලා ඉන්නවා එක එක භව එකත් උදුර දාන සකදාගාමි මාර්ග භව සකදාගාමි ඵල භව අනාගාමි මාර්ග භව අනාගාමි ඵල භව අරහත් මාර්ග භව දැන් කීයක් තියෙනවද 7යි ඵල භවටපත් වුණාම 7යි ඊට පස්සේ 8වෙනි භවක් උදුර දාන්නට නැහැ ඒකයි මේකේ තේරුම මේක ජාති නෙමේ භව භව කියන්නේ අර බීජ කර්ම බීජ 7ක් තියෙන නිසයි සෝතාපට්ටි ඵලයටපත් වූ කෙනෙක් තව කෝලං කෝල හැටියට උපදින්න පුළුවන් හැබැයි මේ භවහත විනාඩි දෙකකින් උදුර දාන්න පුළුවන් මේ ජීවිත කාලේ පැය ගානකින් දවස් ගානකින් උදුර දාන්න පුළුවන්. ඒ වගේම උදුර දැම්මේ නැත්නම් තව ಜಾති 100ක් වුණාට කීයක් වේද කියන්න බෑ. ධනවත් බුදුත්‍රේ තියෙනවා තව ಜಾති 14ක උපදිනවා කියලා. විසාකාවට කිව්වා තව ಜಾති 8ක උපදිනවා කියලා. ඉතින් ඒක නිසා මේ බවයි උදුරා දාන්න ඕනේ. ಜಾති උදුරා දාන්න බෑ. බව උදුරා දාන්න පුළුවන්. බව උදුරා දැම්මොත් ಜಾති උපදින්න බෑ. උපදින්නේ නෑ. එතකොට අපි මේ බව කියන වචනේ තේරුම් ගත යුතුයි. අද බව කියන වචනේ මිනිස්සුන්ට සිංහල මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි විදිහට විකෘති කළා. පස්සේ කාලෙක අටුවා ටීකා පොත්පත් ලේකන ලියපු රේණුකානේ හාමුදුරුවෝ වගේ අය බව කියන එක මොකද කළේ? විකෘති කළා. කොහොමද? යයන්නක් එකතු කළා. දැන් අද බව නෙමේ බවය. ඒක නිසානේ දැන් රේණුකානේ හාමුදුරුවන්ගේ පොත්වල තියෙන පෙර භවය, මේ භවය, ඒ භවය, මතු භවය, භව චක්‍රයකුත් ගහලා රේණුකානේ හාමුදුරුවෝ මිනිසුන් මුලා කරලා වැරදි කළා. සම්පූර්ණයෙන්ම පටිච්ච සමුප්පාද ධර්මය, බුද්ධ ධර්මය, නිවන් දකින්න තියෙන ධර්මය සහ මුලින්ම විනාශ කළා, විකෘති කළා, නිවන බැහැව්වා. ඒ විසුද්ධ මාර්ගයේ
උන්වහන්සේ මම මේ සහභාගී වුණු පළවෙනි වැඩසටහන අපි අහලා තියෙනවා. නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කළ යුතුයි කියලා. ඒ වගේම නිවන අවබෝධ කර ගන්න
ඒකත් කන පිට ගහීම. දැන් සබ්බාසව සූත්‍රයේ එක වචනකින්වත් තියෙනවද ආර්ය අෂ්ටාංගික මාර්ගය? තියෙනවද? නැහැ. තත් තියෙන්නේ අවසාන වශයෙන් සබ්බාසව සංග. දැන් ඔය ආලවක යක්ෂයා සෝතාපට්ටි ඵලයට පත් වූ බව දන්නවනේ. ඔව්. අඟුලිමාල හාමුදුරුව අරහත් වුණු බව දන්නවනේ. ඔව්. ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගෙනද ඔය ගියේ?
නැහැ.
බණ අහලා. බව උදුරා ගමන ක්‍රමය ඇහුවානම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගන්නවා. බව උදුරා දැමීමයි සම්මා දිට්ඨි. දැන් සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? ඔය දසනේන සම්පන්න.
දසනේන සම්පන්න.
දසනේන සම්පන්න වුණා නම් සම්මා දිට්ඨියට පත් වෙනවා. එතකොට නිකන් බව උදුරා ගන්න බෑ සම්මා දිට්ඨියට පත් වෙන්නේ නැතුව, බණ අහන්න නැතුව. ඒ නිසා දැන් අර ප්‍රති අමාත්‍යා අඟුලිමාල හාමුදුරුව, ඩබ්බමල්ල පුත්‍ර රහතන් වහන්සේ, ඔය පුක්කුසාති රජුරුව, ආලවක යක්ෂයා මේ වගේ අය විතරක් නෙමේ අර කොණ්ඩඤ්ඤ වගේ ඉද්ධි ප්‍රාතිහාර්ය පාන අභිඥා තිබුණු අර ඉර්ෂිවරු බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලයි සම්මාදිට්ඨියට පත් වුනේ. එතකොට සම්මාදිට්ඨියට පත් නොවි සම්මා සමාධියට පත් වෙන්න බෑ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ආරම්භ කරන්න ඕන කොහෙන්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියටපත් වෙනවා කියන එක හොඳ යහපත් නිවැරදි දැක්ම කියන එක බුද්ධ ආගමේ තියෙනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය පිරෙනවා ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩනවා. ඒක නැතුව මේ මාර්ගයේ යනකොටයි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණය වෙන්නේ. එනිසා මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රෙත්, මහා සතරාතිපට්ඨාන සූත්‍රෙත් හැම සූත්‍රයකම අර නිවන් මඟ අනුගමනය කරනකොට පූර්ණය වෙන්නේ සත්තබොජ්ජංග බව උදුරා දැමීමට පියවරහට, බව උදුරා දැමීමත් සමග අර චතු අරිය සත්‍ය සම්මා දිට්ඨිය ආදී වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවසාන වශයෙන් පූර්ණ වෙනවා. ඒක පූර්ණ වෙනවා. ඒක ඒකෙන් පටන් ගත්තොත් හරියන්නේ නැහැ වැඩි. ඒක අවසාන පියවර මිසක් පළවෙනි පියවර නෙමෙයි.
තවත් ප්‍රශ්නයක් තියෙනවා අරිතුන් වහන්සේ. නිවන් අවබෝධ කිරීමේ ක්‍රම දෙකක් කියලා මම අහලා තියෙනවා. අපි විහාරස්ථානවල සිල් සමාදන් වෙන අය සෝපාදි ශේෂ නිර්වාණ ධාතුවත් අනුපාදි ශේෂ නිබ්බාන ධාතුවත් කියලා, ඒ නිබ්බාන ධාතු දෙකින්ම නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා අහලා තියෙනවා.
ඒක
ඔබ වහන්සේ පැහැදිලි කළ දෙන්නේ
කියලා
ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඒක අට්ඨයක් ධර්මයක් නොදැන කියපු ප්‍රකාශයක්. ඔය උපාසකම්මට කවුරු හරි හාමුදුරු නමක් කොහොම කිව්වනම් මේක නිවන් දකින මග දෙකක් කියලා ඒක අඥානකම. ඒක නොදැනීම. අපේ ලෞතර බුදු පියාණන් වහන්සේත් අරහත්ත්වයට පත් වූ සියලුම බුදු පියාණන් වහන්සේලාත් අරහත් බුද්ධ පච්චේක බුද්ධ බුදුහාමුදුරුවොත් ඔය නිවන් දෙවරක් නිවන් දකින්නවා. දෙවරක් පරිනිබ්බාන වෙනවා. අර ජයශ්‍රී මෝ මුලේදී ලෞතර බුද්ධත්වයට පත්වීමෙන් උනේ අනුපදිශේෂ නිබ්බාණය. අනුඋපදිශේෂ නිබ්බාණය. අනු කියන්නේ අලුතෙන්. මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම, ශේෂයක්වත් කර ගැනීම නොකර අවසන් කරලා අනුපදිශේෂ නිබ්බාණයට පත් වුණා ජයශ්‍රී මහබෝ මුලේදී. එතනින්නම් උපාදානය කරගත්තේ නෑ. එතනින්නම් අනුසය සකස් කළේ නෑ. එතනින් කෙලෙස් කුණු ගති සකස් කළේ නෑ, භාවිතා කළේ නෑ, පරිහරණය. ඒ බුදුහාමුදුරුවෝ කුසිනාරානුවරදී සෞපදිශේෂ නිබ්බාණයෙන් ඒ බුදුහාමුදුරුවම දෙවැනි වර පරිනිබ්බායි වුණා. ඒ නිසා සියලු අරහතුන් වහන්සේලා අර බාහ්‍ය දාරුීරිය තුමන් බුදුහාමුදුරන්ගෙන් බණ අහලා අනුපදිශේෂ නිබ්බාණයට පළවෙනි පරපත් වුණා. අර හරකෙක් ඇඳලා, හරකෙක් ඇනලා මේ කය අර කාය වේදා පරණසමරණම් වෙලා අනු සෞපදිශේෂ නිබ්බාණයෙන් ආයි මේ උපාදානය කරගත්ත කිසිම ශේෂයක්වත් ඉතුරු නොවන, ආයි අලුතෙන් කිසිම දෙයක් ශේෂයක්වත් උපාදානය කර නොගන්නා තත්වයෙන් මනෝමය කාය මේ වෙන් වෙලා යෑම තමයි සෞපදිශේෂ නිබ්බාණය. ඒ නිසා සියලුම අරහතුන් වහන්සේලා, සියලුම බුදු පියාණන් වහන්සේලා, සියලුම පසේ බුදු පියාණන් වහන්සේලා දෙවරක් පරිනිබ්බායි වෙනවා. පළවෙනි පර අරහත් ඵලයට පත් වෙනකොට අනුපදිශේෂ නිබ්බාණයෙන් නිබ්බායි වෙනවා. අර මේ පැවැත්ම අවසන් කරන අවසාන මොහොතේ සෞපදිශේෂ නිබ්බායි වෙනවා. ඒ මිසක් මේ බුදුහාමුදුරුව කියපු දෙයක් ඕක, නමුත් තේරුම් නොගත්ත දෙයක් අනුපදිශේෂ සෞපදිශේෂ කියන එක දෙපාරවල් මාර්ග දෙකක් නෙමෙයි. හැබැයි බුදුහාමුදුරුව ඒ හාමුදුරන්ටත් උපාසකම් වුණාන් කියා දෙන්න දෙපාරක් බුදුහාමුදුරුව පාරවල් දෙකක් කියලා තියෙනවා. එකක් සුක්ඛා පටිපදා, අනික දුක්ඛා පටිපදා. ඒ සුක්ඛා පටිපදා දුක්ඛා පටිපදා දෙකේ තියෙනවා නැවත ධඤ්ඤා පටිපදා කිප්පා පටිපදා. ධඤ්ඤා පටිපදා කියන්නේ අර ඥාන ලැබලා ඥාන මාර්ගයෙන් මගපල ලබන ක්‍රමයක්. කිප්පා පටිපදා කියන්නේ මුල් දැකලා කෙලෙස් මුල් කපා ශේෂයෙන්ම නිවන් දකින ක්‍රමයක්. ක්‍රම දෙකක් තියෙනවා. එකක් සුක්ඛා පටිපදා, එකක් දුක්ඛා පටිපදා. මේ දුතාංග රැකලා දුක් විඳලා මේ කයට කය තවා දවා දුක් විඳලා නිවන් දකින ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම දැන් ඔය සන්තති අමාත්‍ය වගේ, ඒ වගේම පුක්කුසාති රජ්ජුරුව වගේ මේ සුක්ඛා පටිපදාවලින් නිවන් දැක්ක අය බොහෝ හිටියා. මගපල ලැබුව අය එදා හිටියා. අදත් ඉන්නවා. අදත් සුක්ඛා පටිපදා දුක්ඛා පටිපදා දෙකක් තියෙනවා. ඒ නිසා මේ ආනපාන සති සමාධිය වැඩිවීමෙන් ඔය දෙකෙන්ම නිවන් දකින්නත් පුළුවන්. ඒ මිසක් ඔය කියපු උපාසකම්මට ඔය ඉගෙන ගත්ත දේ එහෙම බුදුහාමුදුරන්ගේ ධර්මයේ මාර්ග දෙකක් නෙමේ. සියලු අරහතුන් වහන්සේලා, සියලු බුදු පියාණන් වහන්සේලා, සියලු පච්චේක බුදුරු අනුපදිශේෂ නිබ්බාණයෙන් පළමුවරට නිවන් දකිනවා. නිබ්බාන වෙනවා පරිනිබ්බායි වෙනවා සෞබුද්ධිශේෂ නිබ්බාණය සදහටම සහ මුලින්ම මේ පැවැත්මෙන් අර කර්ජකය අවසන් කරනවා. මේ මයික් එක ගන්න ඕනේ.
අවසරයි ස්වාමීන් වහන්ස. ආනපාන ක්‍රියාවලිය තුල සමතය හා විදර්ශනාවත් එය වර්ධනය වෙන අනුස්සති මරණානුස්සතිය වගේ ඒ අනුස්සති මරණානුස්සතිය ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්ස.
දැන් මම මෙතෙක් වෙලා මේ දවස් දෙක තුනේම කිව්වේ ඕකම තමයි. දැන් මෙත්ත අනුස්සති මෙත්තානුස්සතිය වඩන්නේ මොකක් අයින් කරන්නද? ද්වේෂය අයින් කරන්න. අසුභානුස්සතිය වඩන්නේ මොකක් අයින් කරන්නද? රාගය අයින් කරන්න. හැබැයි මේ මෙත්තානුස්සතිය වැඩිවීමෙන් හෝ අසුභානුස්සතිය වැඩිවීමෙන් මුල උදුරන්න රාග මුල ද්වේෂ මුල මෝහ මුල උදුරන්න පුළුවන් කමක් නැහැ. අර මේ ප්‍රශ්නයක් ඇහුවානේ මුල් තුන පාද ගන්න ඕනනේ. එතකොට මුල් තුන පෑදෙන්නේ ධම්මෝ සම්දිටිකෝ වෙන්නේ සමතේටපත් උනොත්. මුල් තුන දකින්න ඕන. ධම්මෝ සම්දිටිකෝ වෙන්නේ. එතකොට මුල් තුන දැක්කට පස්සේ තමයි මුල් තුන මේ නිච්ච වෙලා සුඛ වෙලා ආත් වෙලා තියෙන්නේ. ඒ නිසා මුල් තුන උදුරන්න කපන්න අනිච්ච අනුපස්සනා කළා නිච්ච සංඥාව පජාති කරන්න. මේ තරහ වෛරය නිච්චසේ සුඛසේ අත්තසේ පෘථග්ජන පුද්ගලයා දකින්නේ. මේ රාගය මේ ප්‍රියමනාප බව මේ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම ප්‍රියසේ මනාපසේ නිච්චසේ සුඛසේ අත්තසේ දකින්න. ඒ නිසා උපාදානය කරගන්න. ඒ නිසා පුළුවන් තරම් උපාදානය කරගන්නයි හදන්නේ. ඒ නිසා ඒක දකින්න ඕන. ඒක වැරදි බව. ඒක දැක්කහම ඒ නිච්ච සුඛ අත්ථ කියන අස්මිමානය ඒක ඉවත් කරන්න අනිච්ච අනුපස්සී විහෙරති දුක්ඛ අනුපස්සී විහෙරති අනත්ත අනුපස්සී විහෙරති ඒ අනුව නිබ්බිදා අනුපස්සී විහෙරති නන්දිම් පජහති වෙනවා. විරාගා අනුපස්සී විහෙරති රාගම් පජහති වෙනවා. නිරෝධා අනුපස්සී විහෙරති සමුදයම් පජහති වෙනවා. පටිනිස්සග්ග අනුපස්සී විහෙරති සබ්බ උපදී පජහති වෙනවා. සබ්බ උපදී පජහති වීම තමයි මගඵල පූර්ණ වීම. ඒ නිසා මේක දෙකම තියෙන්නේ. මේ සියලු දේවල් වල තියෙන්නේ අනුසති වැඩිම. මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති හතර තමයි පූර්ණ කරගන්න ඕන. මේ අනුස්සති වඩන්න බෑ ආනපාන සති සමාධිය නැතුව. ආනපාන සති සමාධිය වැඩිවීමෙන් අනුස්සති වැඩෙනවා. මේකත් තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්තාම මේ වඩන්නේ ආනපාන මෙත්තානුස්සති වැඩුවොත් ආනපාන සති. අසුභානුස්සති වැඩුවොත් ආනපාන සතියයි වඩන්නේ. මරණානුස්සතිය වැඩුවත් ආනපාන සතියයි වඩන්නේ. වෙන ඕන සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, ඒ වගේම ද්වතා අනුස්සතිය මේ මොන අනුස්සති 10ක් තියෙනවා බුද්ධ දේශනාවේ අනුස්සති 10ම වැඩුවනම් වැඩෙන්නේ ආනපාන සති සමාධි බුද්ධ බෞද්ධා ධමන භාවනා වෙන උලන් ඇද්දට පිටකලාට කසින පිළියම් කළාට බඩ පිම්බීම හැකිලිම ගත්තට ආනපාන සති සමාධි සති සමාධියක් වැඩෙන්නේ
නැහැ. අවසරයි කතර ආරණ වහන්ස. සිත විතක්ක ਵਿਚාර වලින් තොර තත්වයකදී ආනපාන කරන්න පුළුවන් ද? එහෙම කරනවා නම් ඒක අපහසුතාවයක්
දැනෙනවා.
සිත විතක්ක ਵਿਚාර වලින් තොර තත්වයකදී ආනපාන කරන්න
විතක්ක ਵਿਚාර වලින් තොර අවස්ථාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ සිත සවිතක්ක සවිචාර නොතිබුණා නම් කිලුට වෙන්න පුළුවන්. දැන් අපිට දැන් විතක්ක විචාර, අවිතක්ක විචාර, සවිතක්ක සවිචාර කියලා තුනක් තියෙනවා. එතකොට නිවනට උපකාර වෙන්නේ මොකද්ද? සවිතක්ක සවිචාර. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩනවා නම් සවිතක්ක සවිචාර පූර්ණේ වෙනවා. හුලං අදිනවා නම්, පිට කරනවා නම් විතක්ක විචාර ූප සමා වෙනවා. හැබැයි සවිතක්ක සවිචාර වෙන්නේ නැහැ. ඒක නිසා විතක්ක විචාර තියෙන කෙනෙකු තුල කොයි මොහොතේ හෝ අවිතක්ක විචාර කියන වැරදි පැත්තට යන්න පුළුවන්. තේරුණාද? ඒක නිසා දැන් සවිතක්ක සවිචාර වඩන්න ඕන, වැඩෙන්න ඕන. ආනපාන සති සමාධිය වඩනවා නම් සවිතක්ක සවිචාර වැඩෙනවා. විතක්ක විචාර වලින් මිදී නිදහස් වෙලා, අවිතක්ක අවිචාරත් මිදී නිදහස් වෙලා, සවිතක්ක සවිචාර හිතේ පවතිනවා. අනාර්ය භාවනාවකදී සවිතක්ක සවිචාර වැඩෙන්නේ නැහැ. ඒ ගැන දැනුමකුත් නැහැ. හුලං ඇද්දට පිට කළාට මෙත්තානු දැන් සවිතක්ක සවිචාර තියෙනවා නම් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා සිත පූර්ණ වෙන්න ඕනේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිත පූර්ණ වෙන්නේ නැත්නම් එතන සවිතක්ක සවිචාර නෑ. කොයි මොහොතේ හෝ අවිතක්ක විචාර වලට යන්න පුළුවන්, විතක්ක විචාර තිබුණු පළියට. ඒ නිසා මේකේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. හැම දෙයකම බුද්ධ දේශනාවේ විතක්ක විචාර, අවිතක්ක විචාර, සවිතක්ක සවිචාර. අපි තෝරගන්න ඕන හැම වෙලේම මොකද්ද නිවනට උපකාර වන? සවිතක්ක සවිචාර. සවිතක්ක සවිචාර කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, ආදී සමෝහ, රාගකය, ද්වේෂකය, මෝහකය, ඒ සියලු දේ සවිතක්ක සංචාර.
විතක්ක විචාර තියෙන අනාර්ය භාවනාව.
විතක්ක විචාර අනාර්ය භාවනාවක විතක්ක විචාර තියෙන්නේ, බුද්ධ භාවනාවක සවිතක්ක සංචාර.
ඒ தත්ත්ව වෙනස් කරගන්න කොහොමද කියන දේ
වෙනස් කරන්න තමයි මේ ආනපාන සති සමාධිය, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, අනුස්සති හැටියට වඩන්න.
ටිකක් අර කුසීත ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ
කුසීත ගතිය ඇති වෙන්නේ අර විතක්ක විචාර තියෙනකොට. සවිතක්ක සවිචාර නැහැ. ඒ කියන්නේ හිත හිස් වෙනවා. හිතේ අර ඔක්කොම නරක දෙයක් ආවම හිතෙන් අයින් කරනවා. නරක දෙයක්, නරක අරමුණක් ආවම හිතෙන් අයින් කරනවා. හොඳ අරමුණ එතෙන්ට ගන්න නැහැ. එතකොට මොකද වෙන්නේ? හිත හිස් වෙනවා.
එතකොට නරකද කියලා මනින්න බෑ.
මොකෝ මනින්න බැරි? අන්නේ මැනීමට තමයි අපිට ධර්මය බණ තේරුම් ගන්න. මේක හොඳ දේ, මේක නරක දේ. ඒ හොඳ දේ කිරීම තමයි යෝනිසෝ මනසිකාරය. හොඳ නරක වෙන් කළා තේරුම් ගන්නට බැරි වීම තමයි අයෝනිසෝ මන. ඒක තමයි අර පජානාති නප්පජානාති. ඒක නිසා මේ තමන් කරන දේ නිසා ඒකෙන් තමන්ට හොඳද අනුන්ට හොඳද ඒ දෙකම තේරෙන්නේ නැත්නම් නප්පජානාති. ඒ දෙකම තේරෙනවා නම් පජානාති. ඒකයි පජානාති. ඒ නිසා බුද්ධ දේශනාවේ තියන වැදගත්ම, බහුලවම භාවිතා කරලා තියෙන වැදගත්ම වචනයක් පජානාති. පජානාති කියන වචනේ නැති සූත්‍ර ධර්මයක් බුදු දේශනාවේ නැහැ. හැබැයි ඔය සියලු දේශනාවල, බුදු දේශනාවේ තියෙන පජානාති කියන වචනේ ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරපු පණ්ඩිතයෝ, බක පණ්ඩිතයෝ පරිවර්තනය කරලා තියෙන්නේ දැනගනී කියලා. මේක දැනගනී කියන එක වැරදි. දැනගනී කියන්නේ ජානතු. පජානාති කියන්නේ ප්‍රජනනය වෙන, ප්‍රභවය වෙන අලුත් තත්වය තමන්ගේ හිත තුළ, තමන්ගේ අධ්‍යාත්මය තුළ, ඇතුළාන්තය තුළ මේ වන වෙනස යහපත්ද අයහපත්ද කියන දෙපැත්ත දන්නවා නම් අන්න පජානාති. ඒ දෙක දන්නේ නැත්නම් නප්පජානාති. ඒ නිසා මේ එක වචනයකින් වුණත් බුද්ධ දේශනාව විකෘති කළාම පරිවර්තකයෝ දැන් දැනගනී කිව්වට හරියන්නේ නැහැ. දැනගන්න ඕන තමා තුළ ඇතිවන වෙනස හොඳ පැත්තටද නරක පැත්තටද වෙනස් වෙන්නේ. අපි මේ වචනයක් කතා කළාම, අපි මේ සිතුවිල්ලක් සිතුවාම, අපි මේ ක්‍රියාවක් කළාම එන්නේ එකයි පජානාති.
වාසිරත
සෝපත් අවසරයි ස්වාමීන් වහන්සේ. මම මේ අද තමයි මේ වැඩසටහනට සම්බන්ධ
වෙන්න පාර. අදමද ආවේ?
ඔව්.
අදමයි.
නෑ මේ මේ
ආමේ ඊයේ පෙරේදාත් හිටියා.
ඔව් ඔව්.
එහෙමනම් අද නෙමෙයි. මේ වැඩියට වචන භාවිත කරන්න
එපා. මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ පළවෙනි ප්‍රශ්නය සෝවාන් මග සහ සෝවාන් ඵලය, සකදාගාමි මග සහ ඵලය, අනාගාමි මග සහ ඵලය ඔය පැහැදිලි කරලා දෙන්න ඉල්ලා සිටිනවා. දෙවෙනි ප්‍රශ්නය විසාකා සිට දේවිය අනේ පිට සිටුමා එහෙම සෝවාන් ඵලයට පත් වෙලා තියෙනවා කිව්වේ දහසක් නයින් ප්‍රතිමන්දිත වූ සෝවාන් ඵලය. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඔව්, දහසක දුක් කරදරවලින් මිදී නිදහස් වීම වෙනවා. සතර අපාදුකෙන් මිදී නිදහස් වෙනවා. ඒක තමයි දහසක් මන්දිත නයින් මිදී නිදහස් වෙනවා කියන්නේ. සෝතාපට්ටි ඵලයට පත් වුණාම ආයි සතර අපාගත වෙන කිසිම වැඩක් කරන්නේ නැහැ. ධර්මතාවයෙන් ඒකෙන් ආරක්ෂා කරලා දෙනවා. හතර අපාගත වෙන්නේ නැහැ. සෝතාපට්ටි ඵලයට පත් වුණාම දෙපොලකයි ඉපදෙන්න පුළුවන් කෝලං කෝල. කොහෙද කෝලං කියුවේ? කාම ලෝකෙ. මේ මනුස්ස ලෝකෙත් ඉපදෙන්නේ අර සුනාපරන්තයක අපරාපරන්තයක නෙමේ, පතිරූප දේශයක. ඒ වගේම දිව්‍ය ලෝකයක ඉපදෙන්න පුළුවන් සම්මා දිට්ඨික චාතුම් මහරජිකේ හෝ සුත්තුසිතේ. වෙන තැනක මිත්‍යා දෘෂ්ටික දෙව්ලෝක හෝ සුනාපරන්තයක හෝ ඉපදෙන්නේ නැහැ. ඒව සතර අපායට ගත වෙන්න තියෙන තැන් නිසා. ඒකයි දෙවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ ওই මහත්තයාගේ මාර්ගයයි ඵලයයි දන්නේ නැහැ කිව්වා. දැන් අමාරු මාර්ගයේද ඵලයේද ওই මහත්තයා හිතන හැටියට. අනේ නැහැ, ඒ මහත්තයාට පොඩ්ඩක් ඉඳ දෙන්නකෝ. මාර්ගයේද අමාරු ඵලයේද? නෑ නෑ, දැන් ওই දෙකම එක සමාන නෑ. මාර්ගයේද අමාරු ඵලයේද? මාර්ගය. දැන් ওই මහත්තයා මෙතන ඉඳන් කොළඹට යනවා. මෙතන ඉඳන් කොළඹට අනේකද අමාරු. කොළඹට ගිහිල්ලා කොළඹ ඇතුලේ තියෙන කොළඹ ඇතුලේ දවසක් ගත කරන එකද මේ දෙකයි වෙනස. මේ වගේ බුදුහාමුදුරුවෝ මේ මාර්ගයත් ඵලයත් අතර ඇති වෙනස පෙන්වලා දෙන්නට සූත්‍ර ධර්මයක ත්‍රිපිටකයේ දේශනාවක් කළා. උපමාවක් උදාහරණයක් සහිතව. මම මේ උපමාව උදාහරණය කිව්වහම මාර්ගයේ සහ ඵලයේ ඇති වෙනස තේරුම් ගන්න පුළුවන්. අපි මේ මහ කැලේක ඉන්නේ, කැලේට ලැබුගින්නක් ආවා. මේ පංචස්කන්ධ ලෝකයේ මේ දුක්ගින්න තියෙන මේ ලෝකේ බුදුහාමුදුරුවෝ උපමා කරලා තියෙන කැලේකට ගිනි ගත්ත කැලේකට. දැන් ගිනි ගත්ත කැලේ අපි එහා පැත්තට යනකොට තියෙන විශාල ගඟක්. මේ ගඟෙන් එගොඩ වුණොත් නියත වශයෙන්ම මේ ගින්නෙන් බේරෙන්න පුළුවන්, සහ මුලින්ම බේරෙන්න පුළුවන්. මොකෝ ගඟෙන් එහාට ගින්න එන්නේ නැහැ. දැන් අපි එහා පැත්තේ ඉවුරක් තියෙනවා. අපි එහා පැත්තේ ඉවුරට ඉලක්ක කරගෙන ගඟට බහින්න ඕන. ගඟට අඩිය තියන්නේ නැතුව ගඟා ඉන්නේ අමුඩයක් හෝ දියරද්දක් හෝ ඇඳගෙන ගඟට නොබැහැ. ගඟේ තියෙන මේ ඕග දැක දැක දිය සුලි කිමුල්ල ඉන්නවා, දිය සුලු තියෙනවා, වේගෙන් අන ගඟ සැඩ පහර තියෙනවා. ඕග හතරක් තියෙනවා. මේ ඕග දැක දැක අපි ගඟට බහින්නේ නැතුව හිටියොත් පිටිපස්සෙන් ඇහිලා ගින්නෙන් පිටිලා යනවා. ඒ නිසා පළවෙනි අඩිය තියන්න ඕන, දෙවෙනි අඩියත් බහින්න ඕන. ගඟේ බහැලා එක තැනක ඉන්න එකත් මාර්ගය නෙමෙයි. හැබැයි ගඟේ තියෙනවා දියසුලි කිඹුල්ල ඉන්නවා, සැඩ පහර තියෙනවා, නොයෙකුත් කටුකුල් බාධකත් තියෙනවා. හැබැයි අපි ඉලක්ක කරගන්නවා ගඟේ එගොඩ ඉවුරේ තියෙන කණ්ඩිය හෝ ගහක් හෝ අට්ටක් හෝ අල්ලගන්න. අපි ගඟේ අර සැඩ පහරත් මේ තරණය කරමින් අඩියාඩිය එහාට යනවා නම් අපි මාර්ගයේ ඉන්නවා. අපි ගඟේ එක තැනක නැවතිලා ඉන්නවා නම් මාර්ගයේ නැහැ. එහෙමනම් අර කිඹුලෙක් ඇහිලා අල්ලගෙන යන්න පුළුවන්, සැඩ පහරකට අහු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මාර්ගයේ තියෙන ඕග හතර තමයි අපි අත්තරමින් අත්තරමින් තරණය කරමින් ඒ එගොඩට යන්නේ. දැන් මේ ඕගයක් එනකොට අපි හිතමු එක පාට ගඟේ සැඩ පහරක් ආවා. දැන් සැඩ පහර ආවත් අපේ චේතනාව තියෙන්නේ, අරමුණ තියෙන්නේ, ඉලක්කය තියෙන්නේ එගොඩ ගොඩේ තියෙන ගහක් අල්ලගන්න නම් අපි ඒ සැඩ පහරත් උපයෝගී කරගෙන අපි එගොඩට ලං වෙනවද ආපහු යනවද? එගොඩට ලං වෙනවා නම් අපි මාර්ගයේ ඉන්නවා. එහෙමනම් මේ ඕග හතරත්, මේ කාමෝග, භවෝග, ditthiyෝග, අවිද්‍යාවෝග හතරත් අපි මේ සියල්ල සිද්ධ වෙන්නේ හොඳටයි කියලා මේ එගොඩ වෙන්න තරණය කරන්න මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඒක යථා භූත ඥාන දර්ශනයක් දැනුමක් අවශ්‍යයි. අර ඕගවල බය වුණොත් අපි ගඟට බහින්නේ නැතුව හිටියොත් මාර්ගයේ නැහැ. ගඟට බැහැලා එක තැනක නැවතිලා හිටියොත් මාර්ගයේ නැහැ. ඒ නිසා දැන් මේ මාර්ගය තමයි ගඟෙන් එගොඩ වීම. මේ පැත්තෙන් බැහැලා අර පැත්ත ටිකක් දිගයි ගඟ පළලයි. ගඟේ කොමාරි හා පැත්තට යන්න ඕන. දැන් ඒ ගඟේ දැන් අපි කොමාරි එහා පැත්තට තරණය කරලා ගඟේ එගොඩ ඉවුර අල්ලා ගත්තා නම් ඵලය පූර්ණයි. එගොඩ ඉවුර අල්ලා ගත්තා නම් ඵලය පූර්ණයි. දැන් එගොඩ ඉවුර අල්ලා ගත්තට පස්සේ අපි ඉවුරේ හොඳට වාඩි වෙනවා. දැන් අපි හති අරිනවා. හති අරලා අපි ආපහු බලනවා ගඟ දිහා. අන්න පත්‍යවේක්ඛිතබ්බං කියන ප්‍රත්‍යවේක්ෂා බුද්ධ ඥාන. අපි දැන් අත්නරිය ගඟ ඒ තරණය කළ ඕග සියල්ල අපිට දැන් බොහොම සැහැල්ලුවෙන් දැක්ක හැකියි. එතකොට අපි යම් අර ගඟේ දැන් එගොඩ යූරේ ඉඳගෙන හොඳට අර ගඟේ තියෙන සැල සුලිත් බල බලා දැන් අපි අර ගින්නක් දකින්න ඇයට. දැන් ගින්නනුත් බේරුණා, ගඟේ ඕගවලිනුත් බේරුණා, අපි තරණය කළා. මේ වගේ ගංගා හතරක් අපිට මාර්ග හතරක් හැටියට තරණය කරන්න තියෙනවා. හැබැයි පළවෙනි ගඟ තරණය කරගත්ත පුද්ගලයාට දෙවෙනි ගඟ ඊට වඩා හුඟක් ලේසි පහසු ගඟක්. තුන්වෙනි එක ඊට වඩා ලේසි, හතරවෙනි එක ඊටත් වඩා ලේසි. ඒක තමයි නාපරං ඉතත් ආයතික. නාපරං කියන්නේ තවත් තරණය කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මාර්ගයයි එතකොට අමාරු මාර්ගයයි ඵලය සුවයක්. ඵලය සුවයක්. ඵලයේ ප්‍රත්‍යවේක්ෂා ඥානෙ එන්නේ. ඵලයේ යාත්ම සුඛ විරණේ තියෙන. ඵලයේ මේ තරණය කළ එකේ අර වෙහස නිවා ගන්න අර ඉහාත්ම සුඛ විහරණය විඳින්න පුළුවන්.
අවසරයි ආර්යතුන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරන කලා මේ දෙවියන්ට පින් දෙනකොට ඇඟිලි නවාගෙන පින් දෙන්න ඕන කියන එක පැහැදිලි කරලා දුන්නා. එතකොට මේ
දෙවියන්ට විතරක්ද?
ඥාතීන්ට, භූතීන්ට, සියලු දෙනාටම.
සියලු පරදත් උපජීවින්ට, භූතයන්ට, පිරේතයන්ට, දෙවි දේවතාවුන්ට, ඥාතීන්ට, ඒ පරදත් උපජීවි සියලු දෙනාට.
එහෙමයි.
පින් දෙනකොට ඒ අය ඕපපාටිකව උපදිලා තියෙනවා නම්, සියුම් ශරීර තියෙනවා නම්, ඒ අයට අපි ඇඟිලි අංජලීකරණය කළා පින් දුන්නොත් ඒ අයට පින් ගන්න බෑ. අර මිනිසුන්ගේ තියෙන කිරණ ශක්තිය ඒගොල්ලන්ට දරන්න බැරි නිසා ඒ සියුම් ශරීරවල.
මේ ආර්යතුන් වහන්සේ එතකොට සද්ධර්ම දේශනාවක් කරන්නට පළමුව අපි දේවතා ආරාධනාවක් කරනවා. එතකොට අපි වන්දනා කරගෙන තමයි මේ ආරාධනාව කරන්නේ.
ඒක හරි. ආරාධනා කිරීම වැඳගෙන කළාට වරදක් නැහැ. ඒ පින් දෙනවා නෙමෙයිනේ. ඒ මොකද්ද? දැන් ආරාධනාවේ කියන්නේ මොකද්ද? කියන්නේ මොකද්ද? හොඳට ඔය වාක්‍ය තේරුමක් ඇතුව ඔය ආරාධනාව කරනවා මිසක තේරුවක් නැතුව ඔය වාක්‍ය පදයක් හැටියට පද පෙළක් වචන පෙළක් අන්න පද පරම ලෙස කිවීම. ඒ නිසා මේ වචනයක් කියනකොට මේකේ තේරුම නිවැරදිව දැනගෙන ගාථාවක් ගායනා කරනකොට ඒකේ නිවැරදිව අට ධර්ම දැනගෙන කියන්න ඕනේ. මොකටද අපි මේක කියන්නේ? දැන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සමස්ත චක්‍රාවාටය තුළම අත්‍රා ගච්ඡන්තු, තන තන මේ යම් දෙයක් හොයමින් ගමන් කරන දේවියන්ට. අපි මේ ආරාධනා කරන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට නෙමේ, අත්‍රා ගච්ඡන්තු ධර්මය හොයමින් මඟ හොයමින් ගමන් කරන දෙවියන්ට. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස. ඒ මුනි මහා මුනි වරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ, බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය අපි දේශනා කරනවා. මේක ශ්‍රවණය කරලා සුනන්තු සග්ග මොක්කදක්, මේ මොක්සුව නිවන්සුව ප්‍රඥා විමුක්තිය, විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගන්න මේක අහන්න එන්න කියලයි ආරාධනා කරන්නේ. ඒ ආරාධනා කරනකොට ඊගාවට කියනවා තවත් වාක්‍යයක්. මොකද්ද? ඈ
ධම්මස්සවන කාලෝ
අයං බද. මේක අපි මාගදී වචනයක්. අයං බදන්තා. අයං කියන්නේ කවුද? මම. මට බදන්තා. මට මේ මම මේ කියන දෙයට හොඳට අහගන්න. අහගෙන මේ ධර්මය ශ්‍රවණය කරලා කාලෝ මොකද්ද? කෙලෙස් තවා තවා මේ කෙලෙස් මුල් උදුරා දමීම සඳහා මේ ධර්මය අහන්න. ඒ නිසා මේ කෙලෙස් මුල් උදුරා දමන්නට උපකාර නොවනවා නම්, භව නසන්නට උපකාර නොවනවා නම් ඒක ධම්මස්සවනයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මය ශ්‍රවණය කරලයි දෙවියන්ට මිනිස්සුන්ට මේ කෙලෙස් මුල් උදුරන මාර්ගචරියාව පිළිවෙත නිවැරදිව දැනගන්න පුළුවන්. ඒ නිසා මාගදී භාෂාවේ, බුද්ධ භාෂිතේ කොහේ හරි වචනයක් තියෙනවා නම් කාලෝ, කාලේන කාලං, කාලාමා අකාලිකං, මේ කාල අකාලිකං, මේ සියලු කාල කියන වචනවල තියෙන්නේ කෙලෙස් තවා තවා එක්ක කෙලෙස් නැති කිරීම කාලේන කාලං. කෙලෙස් අයින් කිරීම අස්කිරීම අකාලිකෝ. ඒක නිසා මේ දහම තියෙන්නේ අහන්න ඕන කාලේන ධම්ම සවනං, කාලේන ධම්ම සාකච්ඡා, කාලේන සමතෝ, කාලේන විපස්සනා. අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ තියෙන සූත්‍ර 10ක මේ කාලේන විග්‍රහ කළා තියෙනවා හතර ආකාර. කාලේන කියන්නේ කෙලෙස් නැති කරන, කෙලෙස් සහමුලින්ම නැති කරන මාර්ගය පිළිවෙත ක්‍රමයක් තමයි කාලීන. ධර්ම සාකච්ඡාවෙන්, ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, සමත භාවනා කිරීමෙන්, විපස්සනා භාවනා කිරීමෙන් හතරෙන්ම කාලීන කෙලෙස් මුල් උදුරා දමලා කෙලෙස් මුල් සහ මුලින්ම සදහටම නැති කිරීම කාලීන කාලා.
ආරියතුන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට කෙනෙක් සෝවන් ඵලයට පත් උනා නම් තමන් ඒ බව අවබෝධ කරගන්නේ කොහොමද?
තමන්ට සෝතාපට්ටි ඵලයට පත් වූ වහාම නැතත් ක්‍රමානුකූලව දින 7ක් 8ක් යනකොට තමන්ට තමන් අර මිදී නිදහස් වූ කෙලෙස් වලින් මිදී නිදහස් වූ බව පච්චවෙක්ඛිතබ්බං කියන බුද්ධ ඥානයක් අනුව ප්‍රත්‍යවේක්ෂා ඥානයක් ලැබෙනවා. තමන් මෙතෙක් කල ඒ උපාදානීය කරගන්න අල්ලගන්න අයිති කරගන්න එකතු කරගන්න වැරදි වැඩ කරපු දේවල් වැරදි බව තමන්ට තේරෙනවා. පසක් කොට දකිනවා. ඒ නිසා වැරදි දෙයින් දැන් කොටසක් දැක්මය පිරිසිදු බව දකිනවා. සෝතාපට්ටි ඵලයේදී ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට ලැබෙනවා. සකදාගාමී අනාගාමී අරිහත් සියලු ඵලවලදී ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ බෙගින් ලැබෙනවා. මුල් ඵල තුනේදී සෝතාපට්ටි සකදාගාමී අනාගාමී අරහත් ඵලයේදී තවත් ඉතුරු නැහැ. ඒ නිසා ප්‍රත්‍යවේක්ෂා ඥාන හතරයි. ඒ සියලු ඥාන මනුෂ්‍යෙක් හැටියට ක්‍රමානුකූලව තමන්ට තේරෙනවා. හැබැයි යම් යම් අයට සුස්ක විදර්ශක හැටියට මගපල ලැබූ අයට ඒකේ ඒ තරම් ගැඹුරු වැටහීමක් නැති වෙන්න පුළුවන්. නමුත් තමන් ඒ වැරදි දේ කරන්නේ නැහැ. ඒකේ මිදු නිදහස් වූ බව තමන්ටම තේරුම් ගන්න පුළුවන්. තමන් මෙතෙක් කල අර අනුසෝතගාමී වූ බව අනුසෝතගාමී බවෙන් මිදුණු බවත් පටිසෝතගාමී තත්ත්වයට පත් වූ බවත් තේරෙනවා. මේ පංචස්කන්ධයම මෙතෙක් කල සාරයි කියපු පුද්ගලයෝ ඒක නිස්සාරත්වය අසාරත්වය දකිනවා. මේ උපාදානීය කරගැනීමේ බය බර බැම්ම දකිනවා. කෘතඥන කාලේ ඒ උපාදානීය කරගත්තේ ඒකේ බලයක් තියෙනවා කියලා හිතලා දැන් ඒක බරක් බව බයක් බව බැම්මක් බව ඒක හිරේට හිරයක්කට වැටුණ බව තමන් දන්නවා. ඉතින් ඒක නිසා දැන් ඒක තමන්ටම යම් ආකාරයකට ඒක තියෙන නිස්සාරත්වය අසාරත්වය අනාත බව අසරණ බව තමන්ටම තේරෙනවා. තමන් ඉස්සෙල්ලා මේ වැඩක් නැති හරයක් නැති අත්‍යක් නැති දේවලුයි මේ පංචස්කන්ධය හැටියට උපාදානය කරගෙන එකතු කරගෙන ගොඩ ගහලා සාරයි වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියලා එකතු කරමින් ගියේ. දැන් ඒකෙන් මිදී නිදහස් විය යුතුයි. නිදහස් වෙන්න මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අනුගමනය කළ යුතුයි කළ හැකියි කියන දැක්ම දකිනවා. ඒක තමයි සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට ලැබෙන දස්සනේන පහතම්පා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තියෙනවා කාට හෝ අහනවා.
ගෞරවණීය රහතුන් වහන්සේ කායගත සති කායගත සති නවසීවිතික පබ්බේ අවස්ථා නමයක් තියෙනවනේ. ඒ අවස්ථා නමේ විස්තර කර දෙනවෙන්නේ.
ඒක කායගත සති සූත්‍රයේ හෙට දේශනා කරනවා. නමුත් කායගත සති සූත්‍රයේ විතරක් නෙමේ මහා සතරහතිපට්ඨාන සූත්‍රයේ අවස්ථා නමයකදී මේ මියපරලොව ගිය මරණයටපත් වූ පුද්ගලයෙක් දවසක් දෙකක් තුනක් හතරක් මාසයක් දෙකක් තුනක් හතරක් යනකොට ඒ ශරීර කූඩුව සිවතිකාය ජඩ්ඩිත මේක අර ඔජ දාලා ජරා වෙලා විදිමිලා මේක අප්‍රියමීරි අර අසුචි බවට සුචි නොවන තත්වයට පත් වෙනවා. ඊට පස්සේ කාක්ක කනවා කිඹුල්ල කනවා. ඊට පස්සේ අර ඇටකටු විතරයි ඉතුරු වෙන්නේ. ඒවත් ඇටකටුත් කැඩිලා යනවා දිරිලා යනවා. ඊට පස්සේ ඇටකටුත් පටවි තත්වයට පත් වෙලා ඇටකටුවත් ඉතුරු වෙන්නේ නැහැ. මේකට යම් කාලයක් යනවා. මේ පියවර හත නමයකින් අවස්ථා නමයකදී මේ ජීවිත කාලය තුළ අර දැන් අපි කවුරු හරි බොහොම ආදරෙන් හොඳින් ලස්සනට ප්‍රියමනාපසෙ අපි ආදරය කරපු කෙනෙක් මිය පරලොව ගියාම ඒ ආදරය කරපු කෙනා ඔය මාස 9ක් අවුරුද්දක් වෙනකොට මේ තත්වයට පත් වෙනවා. ඒක තමයි නව සීවතික පද්ද. මේ සීවතිකායට මේ මල කන්දට සිදුවෙන නියත දේ තමයි අපි අනුපස්සනා කළ යුත්තේ. ඒ අනුව තමයි මේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ මෙතෙක් ඔය පංචස්කන්ධයේ ඔය රූපය ඔය අපි ප්‍රියමනාපසේ ගත්තදීට සිද්ධවන ඒවන් ධම්මෝ ඒවන් බාබෝ ඒවන් අනතීතෝති අපේ කැමැත්ත අනුව පවත්වන්න නවත්වන්න පුළුවන් කමක් නැහැ. මේකට අයිති නියම නිවැරදි ධර්මතාවය මේකයි. මේ සිවති කායට මේ මලකඳට. හැබැයි මේ මලකඳ අර පණ තියෙන කාලේ තමයි අපි මේක පිළිබඳව තේරුම් ගත යුත්තේ. මැරුණට පස්සේ මැරිච්ච පුද්ගලයාට නෙමෙයි මේ නව සිවතික පබ්බිය කිව්වේ, මැරුණට පස්සේ ජීවත් වෙලා ඉන්න අයට. දැන් අර මරණ ගෙවල් වලදී හාමුදුරුවෝ ඇවිල්ලා අර මේ මරණ පාංශුකූල දෙන අවස්ථාවේ ගාථාවක් කියනවා. ඔය ගාථාව කියන්නේ මැරිච්ච මිනිහටද ඉන්න මිනිස්සුන්ටද? මොකද්ද? අනිච්චාවත සංඝ. ඕකම තමයි නව සිවතික පද. අනිච්චාවත සංඝ. නිච්ච නැහැ, සුඛ නැහැ, අත්ත නැහැ. හැබැයි දැන් අපි ඉන්නකම් නිච්චසේ සුඛසේ අත්තසේ දැන් මේ ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට තේරුම් ගන්නයි මේ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ. මේක උපදිනවා, වැය වෙනවා, ගෙවෙනවා. උපන්නොත් අනිත් මාර්යෙම මැරෙන්න වෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා මේ ධර්මතාවය තේරුම් ගන්නයි නව සිවතික පබ්බයත් ඒ අනිච්චාවත සංඛාරා ගාථාවත් ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට. අර මරණ ගෙවල් වල බැනර් එකක් ගැහුවට වැඩක් නැහැ. ඒක පද පරමයි. ඒක පද පරම. අන්න පද පරම දේවල්. දැන් කවුරු ප්‍රශ්නයක් ඇහුවානේ මොකද්ද පද පරම කියලා. අන්න ඒක මරණ ගෙදර ගැහුවට පස්සේ ওই මැරිච්ච මිනිස්සු ඊට පස්සේ අරක්කු බෝතලයක් ගෙනල්ලා මරණ ගෙදර මෙහෙලා අර මරණයටපත් වෙච්ච අරක අමතක කරන්න ওই මරණ ගෙවල් වල අරක්කු බිබී කාඩ් ගගා සූදු ගගා ඉන්නවා. ඒක නෙමෙයි. මේක අපි මැරුණට පස්සේ තමනුත් මැරෙනවා. හෙට මැරෙයිද දන්නේ? හෙට තමන් මැරුණොත් තමන්ටත් මේ තත්වයයි. මැරෙන්න ඉස්සෙල්ලා අපි මේ ධර්මතාවය තේරුම් ගත යුතුයි. ඒ නිසා නව සිවතික පබ්බයත් පටික්කුලක මනසිකාර පබ්බයත් ධාතු මනසිකාර පබ්බයත් මේ සියලු දේ තියෙන්නේ ජීවත්ව සිටින මිනිස්සුන්ට මේ පැවැත්ම ඒවන් ධම්මෝ ඒවන් භාවි ඒවන් අනතීතෝති තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා ඒවා තම දුරටත් නිත්‍යසේ සුඛසේ අත්ථසේ උපාදානය කරගෙන ගොඩ ගහගෙන අත්තරලා අනාත වෙලා අසරණ වෙලා සාරයි කියලා ඉන්නවා. හැබැයි මැලහට පස්සේ ඔය එකතු කරගත්ත ඔය ප්‍රියමනාප වූ දේවල් එක නූල් පොටක්වත් එක ශේෂයක්වත් ඊගාව උපදින තැනට ඔය භෞතික ලෞකික දේවල් පංචස්කන්ධය ගෙනියන්නේ. හැබැයි ගෙනියන කොටසක් තියෙනවා. මොකද්ද ගෙනියන්නේ? මොකද්ද ගෙනියන්න බැරි? ගෙනියන්නේ අර චිත්ත සන්තානි තැන්පත් කරගත්තනම් අනුසය ගති හැටියට ආශය හැටියට ගති හැටියට තැන්පත් කරගත්තනම් අර අලුතෙන් උපදින තැනටත් ඔය සියලු ඒකයි දීගම් වා කිව්වේ. දීර්ඝ සංසාරේ ඔය ගති මේ අනන්ත අප්‍රමාණ කාලයක් ඔය ගති නැවත දිගටම පවත්වාගෙන පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. එනිසා ඔබ සැම කල්පනා කරන්න ඕන මේ ජීවිත කාලේ පුරුදු කරගත්ත පුහුණු කරගත්ත ගති හොඳ ගති නරක ගති දෙකම විතරක් නෙමෙයි ඔබ ළඟ දැනට තියෙන්නේ පළපදියම් වෙලා මීට පෙර අනන්ත අප්‍රමාණ ආත්ම ගණනකදී ඒ ඉපදුණු තැන්වලදී ඉපදුණු ස්වභාවය ස්වરૂපය අනුව එකතු කරගත්ත ගති රාශියක් ඔබ තුල අදටත් ඉදිරියටත් පවතිනවා. ඒ ගති නගති කරන්න ඕන. ඒ ගති සහමුලින්ම කපලා අයින් කරන්න ඕන. ගති තුනක්. මොකද්ද ගති තුන? රාග ගතිය රාගක් හේව කරන්න. ද්වේෂ ගතිය ද්වේෂක් හේව කරන්න ඕන. මෝහ ගතිය මෝහක්. දැන් මේ ගති තුන සහමුලින්ම ඉවත් කළත් තව ඉතුරු වෙනවා කොටස. මොනවද ඉතුරු වෙන්නේ? ගති නැති වෙනවා. නමුත් පුරුදු ඉතුරු වෙනවා. හුරු පුරුදු ඉතුරු වෙනවා. ගති පුරුදු නැති වෙනවා. දැන් අර වක්කඩෙන් පැන්නේ ඇයි අරහතුන් වහන්සේ? ඒක ගති පුරුද්දක් නෙමෙයි හුරු පුරුද්දක්. අර තව උඟක් තැන්වල බුදුහාමුදුරුව අර එක හාමුදුරුවමක් අරහතුන් වහන්සේ කෙනෙක් නිතරම බැනලා තමයි මෝග පුරුෂයා කියලා. ඒක හුරු පුරුද්දක්. ඒකට ඒ වගේ කතා කරන්න හුරු පුරුද්දක්. ඒ නිසා දැන් ඔබ හැමගේ අරහත්ත්වයට පත් උනත් හුරු පුරුදු ඉතුරු වෙනවා. ගති පුරුදු තුනම සාමුලින්ම නැති කරන්න ඕන. හොඳයි, එහෙනම් සාදු කාර්යයක්ද. අද හවස සමහර විටක ටිකක් වැහි එන්න ඉඩ තියෙනවා. වැහි එන බව පේනවා. කොහොමුණත් එකට සේනාපති ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් පාර්ථනා කියලා තියෙනවා. නමුත් වැස්ස නිසා යම් යම් අයට ටිකක් අපහසුතාවක් අමාරුවක් එන්න ඉඩ තියෙනවා. අද හවස තුනට මහා සතර ආටිපට්ඨාන සූත්‍රයේ අවසාන කොටස දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් යම් යම් වැස්සෙන් බාධකත් එන්න ඉඩ තියෙනවා. කොහොමුණත් අපි අදිෂ්ඨානයක් ඇති කරගම්මු. අපට මේ පාරමාර්ගය පිළිවෙත මතුවෙන්නට ඒ මහා සතර ආටිපට්ඨාන සූත්‍රයත් ඉතුරු ධර්ම දේශනාත් කරන්න මේ දේසුගුණයෙන් කාලගුණයෙන් ස්වභාව ධර්මයෙන් අවස්ථාවක් ලබා දෙන්න කියලා. හොඳයි, කවුරුත් සාදුකාර දීලා පින්න. මේ ගාථාවන් කියන්නේ එත්තාවතාචං ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා සන්තු සබ්බ සම්පත්ති එත්තාවතාචං ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතං සන්තු සබ්බ සම්පත්ති එත්තාවතාචං සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ඉදම් මේ ඥාති නතු සුඛිතා ඉදම් මේ ඥාති නතු සුඛිතා ඉදම් ඕ ඥාති නතු සුඛිතා ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාධි සතන් සමා හෝතු යාව නිවන් පත්තිය.